ಅತಿ ಗೌರವನೀಯ ಅಪಗೆ ವಿಹಾರಾಧಿಪತಿ ನಾಯಕ ಮಾಹೇಪಾನನ್ ವಹನ್ಸಿ ವರ ಪ್ರಮುಖ ವೆಡ್ಮವದಲಾವು ಏ ಸಿಲು ಮಹಾಸಂಗರತ್ನೆ ಅವಸರಾಯಿ ಪಿಂಗ್ವತ್ ಸಿಲ್ಮೇನಿವರು ವರ ಪ್ರಮುಖ ಸದ್ಧಾ ಸಂಪನ್ನ ಕಾರುಣಿಕ ಪಿಂಗ್ವತುನಿ මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ඒ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. ඉතින් අද මේ දේශනාව මේ විදිහට පවත්වන්නටත් විශේෂ අරමුණක් තියෙනවා, හේතුවක් තියෙනවා. ඒ තමයි ඒ පිටකෝට්ටේ අපේ නිහාල් රණසිංහ මහත්මා සහ නීලමණී රණසිංහ මැතිණිය දෙපළගේ ආරාධනාවෙන් ඒ නිහාල් රණසිංහ මහත්මාගේ මෑණියෝ මිය පරලොව ගිහිල්ලා මේත වසරකට කලින්. ඉතින් ඒ මිය පරලොව ගිය මෑණියන්ට පින් අනුමෝදන් කරන්න ඕන කියන කලන සිතින් ඒ අය සූදානම් කළා. ගෙදර ධර්ම දේශනාවක් ලෑස්ති කළා ද පින් අනුමෝදන් කරන්න. පස්සේ ඒ පින්වතුන් තීරණය කළා අපි කීප දෙනෙක් නෙමෙයි මේ සසර දුක් විඳින, සසර දුකෙන් එතර වෙන්න කැමති බොහෝ දෙනෙකුට ඉදාවස්ථාව හදලා දීමයි අපේ සත්පුරුෂකම විය යුත්තේ කියන එක කල්පනා කරලා මේ වගේ පොදු ස්ථානයක් තෝරගෙන ඕගොල්ලන්ට මේ පින්වතුන්ට අද මේ බණපදයක් අසන්නට අහන්නට කටයුතු සකස් කරලා දුන්නා. අපි බොහෝ දිනක් බොහෝ වෙලාවට හිතන්නේ අපේ මෑණියෝ හිටපු තැන ගෙදරම බණ කියන්න ඕන, ඉඩ තිබුණත් නැතත් කමක් නැහැ කියන තැනකින්. නමුත් ස්තුතිවන්ත වෙන්නට ඕනේ දෙපළට අර්ථය දිහා බලාගෙන කටයුතු කිරීම ගැන. අපි බොහෝ දිනක් කුට ආදර්ශයක් වෙනසයි මම මේ ටික මතක් කළේ. අපි යමක් කරනකොට එයින් සිද්ධ වෙන අර්ථය දිහැයි බැලිය යුත්තේ. අපේ මෑණියන්ට පින් අනුමෝදන් කරන්නට නම් ඒක ගෙදරදි කළත්, පන්සලේදි කළත්, කොහේදි කළත් ඒ අර්ථයයි සිද්ධ විය යුත්තේ. ඒක සිද්ධ කරනකොට අපිට බොහෝ දෙනෙකුට බොහෝ යහපතක් වෙන ආකාරයට කරන්නට පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. ඉතින් එබඳු සත් අදහසක් මුල් කරගෙනයි අද මේ දේශනාව පවත්වන්නේ. ඉතින් පින්වතුන්ට මුලින්ම එක කාරණාවක් මතක් කරනවා. මේ දේශනාවන් ස්වභාවයෙන්ම ටිකක් ගැඹුරුයි. සාමාන්‍යයෙන් එදිනෙදා කතා කරන ගත වෙන අපේ ජීවිතයට අපහසුවකින් තොරව තේරෙනවා අඩුයි. ඉතින් ඒ නිසා මේ දේශනා කරන ධර්මය ඉතාම උවමනාවෙන් සකසා හොඳට අහන්ට කියන ධර්මවාදයේ මුලින්ම මතක් කරනවා. කුමක් නිසාද අපි ඒතරම් උවමනාවකින් ඕනෑකමින් මේ ධර්මය ශ්‍රවණයකට යුත්තේ? පින්වතුනි, වෙන මොකවත් හින්දා නෙමෙයි, මේ සසර දුක නිසා. මේ සසර දුකින් ගැලවෙන එකම උපාය එකම ක්‍රමය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒ උපාය, ඒ ක්‍රමය ඉස්සෙල්ලා අහලා දැනගන්නට ඕනේ. ප්‍රඥාව ප්‍රධාන වශයෙන් එක පරියායකින් ක්‍රමයකින් කොටස් තුනකට නම් කරනවා. සුතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා කියලා. සුතමය ප්‍රඥාව කියලා කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මය අසා දැනගන්නට ඕනේ. චින්තාමය ප්‍රඥා කියලා කියන්නේ අහල දැනගත් දේ නුවණින් තම තමන් විසින් මෙනෙහි කරන්නට ඕනේ. ඒ මෙනෙහි කරනකොට උපදින නුවණ. නැවත නැවත බණ අහමින් නැවත නැවත ඒ ධර්මය නුවණින් හිතමින් කටයුතු කරනකොට එකතු වෙන පිරෙන ප්‍රඥාව කියනවා භාවනාමය ප්‍රඥා කියලා. ඉතින් සෝතාපට්ටි අංග කියනකොට සෝවාම් ඵලයට පැමිණෙන්න අංග හතරක් තියෙයි. එයින් කරුණු දෙකක් බාහිරින් ලැබෙන්නට ඕනේ. කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය. තමන් තුලින් ධර්මතා දෙකක් පිරෙන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. කල්යාණ මිත්‍ර ඇසුරෙන් අසා දැනගත්තා වූ ආකාරයට නුවණින් මෙනෙහි කරන එකටයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒ මෙනෙහි කරන ධර්මය තමන්ට පෙනීමට, දැකීමට උපකාර පිණිස සීලේක පිහිටලා චිත්ත භවනාවක් කරන එකටයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ උපාය හැර වෙන උපායක් නැ මේ සසරෙන් මිදෙන්නට, මේ සසර දුකින් ඈතර වෙන්නට. ඉතින් ශ්‍රුතමයෙන් නැත්තම් අසා දැනගත යුතු නුවණ අසාම දැනගත යුතුයි. එතකොට මෙතනදී කෙනෙකුගෙන් අහන්නේ නැතුව මේ නුවණ පහළ කරගන්න පුළුවන්කම තියෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටත්, පසේ බුදුරජාණන් වහන්සේ නමකටත් පමණවමයි. ඒත් මෙහා සසරෙන් ඈතර වෙන උපාය අසා දැනගත යුතුමයි. මේ ලෝකේ අපි ඉපදුණා, අපි ජීවත් වෙනවා, අපි මැරෙනවා. කාගෙන්වත් ඇහුවේ නැත්තම් හීනකින්වත් දන්නවද අපි මේක කැරකෙනවා කියලා? කැරකෙන එක ඇතුලේ, කැරකෙන ලෝකයේ ඇතුලේ ඉන්න අපි ඒකෙන් පිටත අත්දැකීමක් ඇති කෙනෙක් කිව්වොත් විනා, එහෙම නැතිනම් කවදාවත්ම මේ ලෝකේ කැරකෙනවා කියලා අපි දන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ ඒක. ඒ වගේ අවිද්‍යාව නැමැති කෝෂය ඇතුළෙම ඉපදිලා හැදිලා වැඩිලා ජීවත් වෙලා ඒ ඇතුළේ මිය යන ලෝකෙට අපිට අපේ ජීවිතේ අවිද්‍යාව කියලා ධර්මතාවයක් තියෙනවා ඒක ඇතුළේ ඉන්නේ කියලා දන්නේ නැහැ. කැරකෙන ලෝකයක් ඇතුළේ අපි ඉන්නේ කියලා අපි දන්නේ නැහැ වගේ. අපි දන්නේ අවිද්‍යාව ඇතුළේ ඉන්නේ කියලා. ඉතින් මේ කැරකෙන ලෝකෙන් එහාට ගිහිල්ලා මේ ලෝකයේ කැරකෙනවා කියලා දැකපු කෙනෙක්ගේ පණිවිඩය අහගත්තොත් තමයි තමන්ටත් ඒ අත්දැකීම කවදා හරි ලබා ගන්න යනවන යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ මේ ලෝකෙන් එළියට ගිය කෙනෙකුගෙම මේ ලෝකෙන් එපිට තියෙන ඇත්ත අසහා දැනගන්නටම වෙනවා. ඒක ලෝකයේ ඇතුළේ ඉන්න කෙනෙකුට ගෝචර නැහැ. ඉතින් ඒ නිසා මේ දේශනාවන් තුලින් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ හැමදාම පැවතුණු හැමදාම පවතින ඒත් ලෝකයට නොපෙනෙන ලෝකයේ මැත්තක් පිටත දෙයක් නෙමෙයි. ඉතින් ඒ ධර්මතා ටික අපිට තේරෙන්න නම් අපි හොඳට සකසා අහන්නට ඕනේ. සසරදිත් අපි කෙලෙස් ගෙවෙන නීවරණයන්ට හිත නොවු ධර්මය අහලා හිත පුරුදු පුහුණු කළා තියෙනවා අඩුයි. ඉතින් ඒ නිසා ඕන කමෙන් ඇහුවත් මතකෙ තියෙන්නේ බොහොම ටිකයි. එතකොට නූමනාවෙන් ඇහුවොත් කොහොමවත් මතකෙ රැඳෙන්නේ නැති වෙයි. නමුත් ආශ්‍රවවලට හිත, නීවරණ ධර්මයන්ට හිත වචනයක් ගත්තොත් නිකන් අහකින් යනකොට ඇහුනොත් හොඳට මතක තියෙයි. ඒ නිසා හැමදෙනාම හොඳට අහන්ට කියන එකත් මතක් කරනවා. ඒතරම් වමනාවෙන් අහලා මේ ධර්මය අපි අවබෝධ කරගන්න ඕන වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි, අපේ ජීවිතවල පවතින දුක නිසා, දුක්සහගත බව නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මහණෙනි සසර අති දීර්ඝයි, අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ පණවන්ට පුළුවන් කමක් නැහැ. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා බොහෝ කල සසර ඇවිද්දා. ඒ සසර ඇවිදින ගමනේදී තමන්ගේ මව වෙනුවෙන් අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි, දුව පුතා සහෝදරය කියලා මෙහෙම පෙන්නවා. එච්චර සසර අපි දුක් විඳලා තියෙනවා, දුක් විඳපු අය. නමුත් භවයෙන් වැහිලා නිසා අපිට පේන්නේ නැහැ. නොපෙනෙන නිසා ඒ අතීතයත් අතහරින්නකෝ. මේ සසර හිටියොත් අම්මා තාත්තා සහෝදරයා මල දුකට අඬන්න වෙනකොට, අඬනකොට එකතු වෙන්න තියෙන කඳුළු සතර මහා සාගරයට වැඩි. එබඳු සසර ගතියක් ඔඩොක්කුවේ තියාගෙන අපි හැම කෙනෙක්ම ඉඳගෙන ඉන්නේ. නමුත් ඒකත් පේන්නේ නැහැ. ඒ හින්දා ඒකත් අතහරින්නකෝ. පුංචිකා මේ ජීවිතේම සිහි කරලා බලන්න, පුංචි කාලේ ඉඳන් මේ තැන දක්වා කායිකව මානසිකව මොනතරම් දුක් දුම්නස් අපිට විඳින්න වෙන්න ඇද්ද කියලා. නමුත් ගෙවිලා හින්දා ඒකත් පැත්තකින් තියන්නකෝ. හෙට දවසේදී, අනාගතේනේ මේ ජීවිතෙත්, හෙට දවසේ මොන මොන දේවල් අපේ ජීවිතෙට වෙන්න තියෙයිද, මොන මොන විදිහේ දුක් අපිට උරුම වෙයිද දන්නේ නැහැ. බඳු තැනකයි අපි ඉන්නේ. නමුත් තාමත් ඒ දිනය ඇවිල්ලා නැති නිසා ඒකත් පැත්තකින් තබන්නකෝ. අපි මේ ටික විතරක් බලමු. මල් ළඟට එක වෛද්‍ය ශිෂ්‍යෙක් ඇවිල්ලා ඇහුවා, ස්වාමීන් වහන්සේ, ඉතින් අමුතින් දුක කියලා එකක් මට තේරෙන්නේ නැහැ. දුකක් ඉතින් ජීවිතේට නැහැනේ කියලා. ඉතින් මේ ටික මම මතක් කරන්නේ ඕගොල්ලන්ට සමහර විට ලොකුවට ජීවිතේ දුක දැනෙන්නේ නැතුව ඇති. බුදුරජාණන් වහන්සේ ජීවිතයක් දුකයි කියන්නේ වේදනාර්ථයකින් නෙමෙයි, විඳින බවකින් නෙමෙයි, හොඳට මතක තබා ගන්න අනාථාර්ථයකින්. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයා දුකෙන් මිදිලා නැහැ කියලා පනවන්නේ විඳින අර්ථයකින් නෙමෙයි, එයත් අනාථ අර්ථයකින්. එතන හිටියට සසර පැවැත්මට උරුමකාරයෙක් වයි ඉන්නේ. ඉතින් මම ඒ වෛද්‍ය මහත්තයාගෙන් එක දෙයක් විතරයි ඇහුවේ. මොකක්ද? හොඳයි, දුක නැතිනම් මම දැන් ඔබතුමාට බැනගෙන 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 ගියොත් ඔබතුමාගේ හිත රිදෙයිද නැද්ද කියලා. හිත රිදෙයි. හිතට දුක එයිද නැද්ද? දුක එනවා කිව්වා. ඒ කියන්නේ ඔබතුමාව දුක් කරනවද දුකක් නොවන විදිහට කතා කරනවද කියලා අයිතියේ තියෙන කාගාවද මංගාව. තමන්ගේ ජීවිතේ සැපටපත් කරන දේ හෝ දුකටපත් කරන දේ තියෙන්නේ අනුන් අතේ නම් තමන් අනුන්ට වහල්ද නිවහල්ද? වහල්. වහල් බව දුකක්ද සැපක්ද? දුකක් කිව්වා. එහෙනම් එහෙම දකින්න ජීවිතයේ දුකයි කියන්නේ මේ අර්ථය. ඒ නිසා ඕගලන්ටත් මතක් කරන්නේ අර අතීත දුක්, නොපැමිණි අනාගත දුක් තියෙනවනම් ඔක්කොම පැත්තකින් තබන්න. දැන් මේ මොහොතේ දේශනාව නතර කළා මම ඕගලන්ට වැන්නොත් හිත රිදෙයිද නැද්ද? හිත රිදෙයි. ඊගාවට මම නොබැන්නා. ඕගලන්ගේ ගෙදර ඉන්න අය හරි අසල්වැසියෝ හරි තව ඥාති හිතේසි කවුරු හරි ඕගලන්ට බැන්නොත් හිත රිදෙයිද නැද්ද? හිත රිදෙනවා. එතකොට ඒගොල්ලෝ ප්‍රිය වචන කතා කළොත් හිත හොඳයි. එතකොට ඕගොල්ලන්ගේ හිත රිද්දලා ඕගොල්ලන්ට දුකක් වෙන විදිහට කටයුතු කරනවද සැපක් වෙන විදිහට කටයුතු කරනවද කියන එක තියෙන්නේ කාතේද? ඕගොල්ලෝ අතේද අනුන් අතේද? අනුන් අතේ. සැප දුක් දෙක තීර මගේ ජීවිතයේ සැප දුක් දෙක ඔබේ ජීවිතයේ සැප දුක් දෙක තීරණය කරන්නේ අනුන් නම් ඔබේ ජීවිතයේ සැප දුක් දෙක තීරණය කරන්නේ අනුන් නම් ඔබ අනුන්ට වහල්ද නිවහල්ද? වහල්. වහල් බව දුකක්ද සැපක්ද? දුකක්. එහෙනම් අතීත අනාගත දුක් පැත්තකින් තබන්න. දැන් මගේ ජීවිතේ කෙනා කෙනා සිහිපත් කරගන්න මගේ ජීවිතේ සැප දුක් දෙක අනුන්ට බාර දීලා තියෙන මේ පැවැත්මටම නින්දා වේවා. මේ මානසික මට්ටමේ නැත්තම් මේ මගේ ජීවිතේ සැප දුක් දෙක අනුන් තීරණය කරන මේ පැවැත්මමයි දුක නේද කියලා දකින්න. මට ඕන වෙලාවක බය නැතුව මම සැපෙන් ඉන්නවා කියලා කාටවත් ඉන්න බෑ. ඇයි ඒ? අනුන් අතේ නෙතිනේ තමන්ගේ සැපදු. අනුන්ට ඕන වෙලාවක තමන්ව දුක් කරනව නම් දුක් කරන්න පුළුවන්කම තියෙයි. සැපවත් කරන්න පුළුවන්කම තියෙයි. ඊට පස්සේ තමන් පරිහරණය කරන වාහනේ හැප්පිලා කුඩු වුණොත්, ගෙවල් දොරවල් නැති වුණොත්, රන් රිදී මුතුමැණික් බඩු ඕවා හොරු ගත්තොත් තමන්ට දුක එනවද නැද්ද? දුක එනවා. ඒවා හොරු නොකෙන ඒවට තව කවුරු හරි ගෙනත් දැම්මොත් හිත සතුටු වෙනවද නැද්ද? තමන්ගේ ජීවිතයේ සැප සතුට දෙක තීරණය වෙන්නේ තීරණය කරන තව බඩු බහන්ඩ නම් තමන්ගේ ජීවිතයේ සැප සතුට දෙක තීරණය වෙන්නේ තීරණය කරන්නේ තව බඩු මුට්ටු නම් ඒ බඩු මුට්ටු ටිකට අනුන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. ඕන දෙයක් කළා තමන්ට රිද්දන්න පුළුවන්. තමන්ගේ ජීවිතයේ සැප සතුට දෙක තව බඩු මුට්ටු වලට බාර දීලා නම් තියෙන්නේ තමන්ගේ ජීවිතයේ සැප සතුට දෙක අනුන්ට බාර දීලා අනාහත වුණා වගේම තමන්ගේ ජීවිතයේ සැප සතුට දෙක බඩු මුට්ටු වලට වාර දීලා ඒවා කැඩෙනකොට දුක් වෙනවා, හොඳට තියෙනකොට සතුට වෙනවා කියලා ඒ විදිහට පවතින බඩු මුට්ටු වලට වහල් වෙලා පවතින මේ ජීවිතයට නිඳා වේවා කියන අදහසක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ අපිට පාර පෙන්වුවේ මේ ලෝකේ කිසි කෙනෙකුටවත් කිසි දෙයකටවත් තමන්ව සැපවත් කරන්නවත් දුක් කරන්නවත් බැරි. කිසි දෙයකට කිසි කෙනෙකුට වහල් නොවුණු නිවහල් මනසක් හදාගන්නේ කොහොමද කියන එකයි. බලන්ඩ ඔබේ ජීවිතයේ සැබවින් කිසිම වෙලාවක ධර්මය වෙනුවෙන්වත් කෘතිම වෙන්න එපා. අනේ අපි ඉපදෙනවා ලෙඩ වෙනවා කියක හිත හිතා ඉන්න එපා. සැබෑවටම අද ඕගලන්ගේ ජීවිතයේ සැප දුක් දෙක තියෙන්නේ තව බාහිර බඩු මුට්ටු ද්‍රව්‍ය කාරණා සහ පුද්ගලිය අතේද නැද්ද කියලා හොඳට බලන්න. එතකොට එහෙනම් ඒ බඩු මුට්ටු වලට ඒ පුද්ගලයන්ට අපි බැඳිලා අපි වහල් වෙලා නම් ඉන්නේ. ඒ වහල් බවම දුකක් කියලා බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යය පෙන්වුවේ විඳිනාර්ථයෙන් නෙමෙයි අනාථාර්ථයෙන්. ඒක එහෙමද නැද්ද කියලා ඕගොල්ලොම බලන්න තීරණය කළා. එතකොට යම් කිසි කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ අවබෝධය තුලින් එයා මිදෙන්නේ මෙන්න මේ වහල් භවෙන්. එයාව රිද්දවන්න දුක් කරන්න මේ ලෝකෙ කිසිදු දෙයක් කිසිදු පුද්ගලයෙකුට පුළුවන් කමක් නැහැ. එයාව සැපවත් කරන්න සතුටු කරන්න මේ ලෝකෙ කිසි කෙනෙකුට කිසි පුද්ගලයෙකුට පුළුවන් කමක් නැහැ. එයාම දන්නවා මම සතුටු වෙනව නම් සතුටු වෙන්නේ කොහොමද දුක් වෙන්නේ කොහොමද කියලා. තමන්ට සතුට උපදවා ගන්නත් පුළුවන් ඕනනම් දුක උපදවා ගන්නත් පුළුවන්. තමන් ගාවමයි තියෙන්නේ. ඉතින් දුක තමන්ට කැමති නැත්නම් දුක උපදවා ගන්න නැතුව ඉන්න පුළුවන්. සැප තමන්ට ඕන නම් හැම වෙලාවෙම සැපවත්මම ඉන්න පුළුවන්. කුමක් නිසාද? අපි කාටවත් වහල් වෙලා නැති නිසා. ඉතින් මෙතනදී යම් කිසි කෙනෙක් සියලු දුකෙන් මිදුණා කියලා කියන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අසෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන ලෝකයේ අනුව පවතින ධර්මතා අටක් තියෙනවා. මේ ධර්මතා අට ලෝකය අනුව පවතී. ලෝකයේ අනුව පවතින ධර්මතා අට අනුව පවතින මනසට කියනවා ලෝකය කියලා. ලෝකේ පවතින ධර්මතා අටෙන් යුක්ත කෙනා ලෝකය කියලා කියනවා. යම් කිසි කෙනෙකුට මේ ධර්මතා අටේ නොසෙලි කම්පා නොවි ඉන්න පුළුවන් නම් ශෝක නැති තැනකට පත් කරගන්න පුළුවන් නම් මෙන්න මේ කුතුම් මංගල කාරණාව කියලා පෙන්වෙත් නොය අර්ථයමයි. මේ ලෝකෙ කිසි ද්‍රව්‍යයකට කිසි කෙනෙකුට දුකක් දෙන්නවත් සැපක් උපද්දවන්නවත් පුළුවන් කමක් නැහැ. එයා දන්නවා එයාගේ ජීවිතේ සැපවත් කරගන්න හැටි. එතනදී මේ නිවහල් මනසක් මේ ජීවිතේම හදාගන්න බුදුරජාණන් වහන්සේ මග කිව්වා මිසක මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් පෙන්වන්නේ නෙමෙයි. අපි කියමු දේශනාවේ වෙනම පොඩි කොටසක් එකතු කරන්නම්. මේකට ඔයගොල්ලන්ගේ හැම දිනාටම වැඩි අවබෝධය සඳහා පින්වතුන් දන්නවද පුද්ගලයෙක් සත්වයෙක් කෙනෙක් හැටියට ගත්තහම ලෝකේ අපි අපේ ජීවිතේට දුක එන්නේ කොහොමද කියලා. අපේ ජීවිතයකට දුක එන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. හොඳට මතක තබා ගන්න. කිසි කලක වෙනස් වෙන්නේ නැති න්‍යායන් මේවා. කෙනෙකුගේ ජීවිතයට දුක එන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රත්‍ය නැතිකම නිසා දුක එනවා. තව එකක් තියෙනවා කෙලෙස් නිසා දුක එනවා කියලා ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රත්‍ය කියලා කිව්වේ ආහාර පාන ගෙවල් දොරවල් ඇඳුම් පැළඳුම් බෙහෙත් එහෙ භික්ෂුන් වහන්සේලාට කියන ඔකට සිව්පසය කියලා චීවර පිණ්ඩපාත දේනාසන ඕකම තමයි ගිහි අයටත් ආ ගෙවල් දොරවල් ආහාර පාන ඇඳුම් පැළඳුම් බෙහෙත් එහෙත් කියලා කිව්වහම ඔය ටික දෙමව්පියෝ ගුරුවරු තමන්ගේ දෙමව්පියෝ තමන්ට අසත්පුරුසයිද නෑ සත්පුරුසයි ඔගලගේ ඇස් දෙක පහදපු ගුරුවරු අසත්පුරුසයිද සත්පුරුසයි ඒගොල්ලෝ ඔගලගේ ජීවිතේට අර්ථයක් කළේ නැද්ද කළා tie මොකද්ද ඒ අර්ථේ දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් තමන්ට ලැබෙන්නේ මොකක්ද හොඳට බලාගන්න දෙමව්පිය ගුරුවරු අපිට කල්යාණ මිත්‍රය උනේ ප්‍රත්‍ය පහසුකම නැතිකම නිසා දුකක් එනවනම් ඒ දුක ආවරණය කරලා දෙනවා දෙමව්පියෝයි ගුරුවරු ඒ නිසා දුකේ එක පැතිකඩක් වහනවා අපේ ජීවිතයක පුද්ගලයෙක්ගේ ජීවිතයක මිනිස්සෙක්ගේ ජීවිතයක දුකේ එක පැතිකඩක් වහනවා දෙමව්පියෝයි ගුරුවරු එකතු වෙලා පුතේ හොඳට ඉගෙන ගන්න ඕනේ ඇස් දෙක පාද ගන්න පුතේ හොඳ රස්සාවක් කරන්න ඕනේ හොඳට ජීවත්වයන් මහත්යක් වගේ කියලා උත්සාහවත් කරවල අන්දලා පවන්දලා කවලා පොවලා ඉස්කෝලෙට යවනවා ගුරුවරුත් තමන් දන්නා දේ මේ ලෝකෙට සේවයක් කරන්න තමන්ට සේවයක් කරගන්න කියලා හොඳ රස්සාවක් කරවන්න හොඳට උගන්වනවා දෙමව්පියෝයි ගුරුවරුන්ගේ උපකාරය ලැබලා ඔගලන්ට හොඳ ඉගෙනුමක් ලැබුණාම හොඳ රස්සාවක් කළ හැකි රස්සාවක් කළාම හොඳට ගෙයක් දොරක් හදාගත හැකි යාන වාහනය ගත හැකි ඇඳුම් පැළඳුම් බෙහෙත් එහෙත් දැන් ඒ පැත්තෙන් එන දුක් ටික ආවරණය කරලා දුන්නා ඒගොල්ලන්ට පුළුවන් ওই ටික විතරයි ප්‍රත්‍ය පහසුකම නැතිකම නිසා එන දුක ආවරණය කළා දෙනවා කවුද දෙමව්පියෝයි ගුරුවරු ඒ නිසා ඒගොල්ලොත් අපිට සත්පුරුෂයෝමයි කල්යාණ මිත්‍රයෝමයි හැබැයි එතනත් තියෙනවා ධර්මතාවයක් හිතන්න අම්මා අප්පච්චි කිව්වනම් මගේ පුතේ පාන්දර නැගිටලා පාඩම් කරන්න ඕනේ කම්මැලි නැතුව පාඩම් කරන්න ඕනේ හොඳට ඉගෙන ගන්න ඕනේ පුතේ හොඳට ඉගෙන ගත්තාම උඹට මරණයෙන් පස්සේ හොඳ රස්සාවක් ලැබෙයි කියලා කිව්වොත් ඔගොල්ලෝ උත්සාහවත් වෙනවද ඇයි ඒ පේන්න නැති හින්දා උත්සාහයක් යෙදෙන්නේ නැහැ නමුත් සාන්දෘෂ්ටික විපාකයක් ඕගලන්ට පෙනෙනවා මොකද්ද ඇත්තටම හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවල් කරන අය ඉන්නවා හොඳට ඉගෙන ගත්තොත් දුකක් නැතුව ඉන්න පුළුවන් කියලා ඕගොල්ලෝ මේ ප්‍රත්‍ය පහසුකම නැතුව දුක් මේ ජීවිතයෙන්ම සැපවත් කරගන්න පුළුවන් කියලා දකිනවා නේද ඒ හින්දා අම්මලා තාත්තලා කිව්වට තමුණු තමන්ටත් ඒකේ වටිනාකම පිනෙනමානේ තියෙන හින්දා තමන් උත්සාහවත් නොවී ඉන්නවද උත්සාහවත් වෙනවා බැරි වෙලා මරණයෙන් පස්සේ හොඳ රස්සාවක් ලැබෙයි කිව්වනම් උත්සාහවත් වෙනවද වෙයි බොහෝම කලාතුරකින් කෙනෙක් පේන්නේ නැන්නේ නමුත් ditth dhammawa sandittikai කියලා කියන්නේ ඒකයි මෙලොවම විපාකයක් ගන්නවා හොඳට ඉගෙන ගත්තොත් හොඳ රස්තාවල් කරන අය පිනේ ඉගෙන ගන්න බැරි අකුරක්වත් ඉගෙන ගත්තේ නැති අය කිසිම තැනක කිසිම ආයතනයක ප්‍රධාන නිලතරලයක් ධර්මයෙන් අධිපති භාවයක් පවත්න්නේ නැහැ කියලා තමන්ටම ditth dhammawa පෙනේ. එතකොට සාන් දෙමෝපිය ගුරුවරු උගන්වද්දී ඒකේ සාන්දෘෂ්ටික ඵලයකුත් දකිද්දී එයා ඒකෙන් ප්‍රතිඵලයක් ගන්නවා. ඔන්න එක පැතිකඩක් වහලා දුන්න කවුද? දෙමෝපිය ගුරුවරු. ඊට පස්සේ අපේ ජීවිතයට තව දුක එන තවත් පැතිකඩක් තියෙනවා. ඒ තමයි කෙලෙස් නිසා දුක එනවා කියලා පැත්තක් තියෙනවා. අන්න ඒ ටික කෙලෙස් නිසා එන දුක ආවරණය කළ දෙන්නයි ශ්‍රමණ බ්‍රාහ්මණයේ ලෝකේ ඉන්නේ. ඒ නිසායි දෙමව්පියෝ ගුරුවරු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියන තුන්ගොල්ලොම අපිට කල්යාණ මිත්‍රයෝ වෙන්නේ ඇයි? දෙපැත්තේම මේ දෙගොල්ලොන්ගේම පිහිට පිළිසරණ නියම විදිහට ලැබුපු කෙනාගේ ජීවිතේ දුක කියන එකේ දශමයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණයෝ උගන්වනවා කෙලෙස් කියන්නේ මොකක්ද, ඒක ඇති උනේ කොහොමද, ඒක නැති වෙන්නේ කොහොමද කියලා කෙලෙස් නිසා එන දුක් ටිකත් පෙන්නලා, ඒ දුක හටගත්ත කෙලෙසෙත් පෙන්නලා, ඒ කෙලෙසේ නැති උනොත් මේ දුක නැති වෙනවා කියලා පෙන්නලා, ඒක ඒ කෙලෙසේ නැති කළ දුක නැති කරගන්න ප්‍රතිපදාවකුත් පනවනවා. පනවලා ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හරි පැනෙව්වොත් උඹට මරණයෙන් පස්සේ මේ කෙලෙස් නැතිවීමේ දුක නිවෙයි කියලා කිව්වනම් උත්සාහවත් වෙනවද? නැහැ. ඒ දෙමව්පියෝ පැනෙව්වා වගේම සාන්දෘෂ්ටික විපාකයක්, මේ ජීවිතේම අත්විඳින්න පුළුවන් කෙලෙස් නැතිකම නිසා දුකෙන් මිදුණු, මේ ජීවිතේම දුකෙන් මිදලා ඉන්න පුළුවන් ධර්මතාවයක් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පෙන්වනවා. අන්න ඒ ටිකත් ඉගෙන ගත්තොත්, ඒ සාන්දෘෂ්ටික විපාකයක් පෙන්වුවොත් මේ කෙලෙස් නිසා එන දුකෙන් මිදෙන්න ඵලයන් ඒ මාවතේ කියලා තල්ලු කරන්න ඕනේ නැහැ, අදින්න ඕනේ නැහැ. Tamanṭama පෙනෙනවා මේ පැතිකඩ දුකේ ආවරණය වුණාට දුක එන්න මේ පැතිකඩ තියේ, කෙලෙස් නිසා එන දුක් ටික නැති වෙලා නැහැ. ඒ නිසා ඒකට උත්සාහවත් වෙන්න ඕනේ කියලා උත්සාහය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ මේ කෙලෙස් නිසා ඇති වෙන දුක් ටික නැති කරලා දෙන්න. ආපහු ශ්‍රමණ බ්‍රාහ්මණය අවශ්‍ය නැහැ, ඕගොල්ලන්ට ඉස්කෝලේ යන හැටි කියලා දෙන්න. ඕගොල්ලෝ කන්න ඕනේ, අඳින්න ඕනේ, කමිසේ බොත්තම දාන්න ඕනේ, සපත්තුවේ ලේස් එක දාන්න ඕනේ, ටයි ගැටේ ගන්න මෙමයි කියලා උගන්නන්න ඕනේ නැහැ. ඒකට ඉන්නවා දෙමව්පිය ගුරුවරු. බුදුරජාණන් වහන්සේ කරන්නේ මොකද්ද? කෙලෙස් ටිකත්, කෙලෙස් ටික නිසා එන දුකත් ටික පෙන්වුවා. ජාතපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පිහෙ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විපෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලපති තම්පි දුක්ඛං සංකිට්ඨෙන පංචඋපාදානස්කන්ධ දුක්ඛා. දුක පෙන්නලා ඒ දුකට හේතුව පෙන්වුවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගත తත්‍ර తත්‍රාභිනන්දනේ සෙයති දං. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා ඒ දුක් ටික ඇති කරන කෙලෙස් ටික පෙන්වුවා. නිරෝධයත් පෙන්වුවා. යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාගෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලය. ඒ තුන් ආකාර තණ්හාවගේම ඉතුරු නොකොට නැති කිරීමක් තියෙනවා නම්, අත්හර දැමීමක් තියෙනවා නම්, නොගැනීමක් තියෙනවා නම්, ගෙවා දැමීමක් තියෙනවා නම්, මේක නිරෝධයයි. ආයමේ වාරිව අට්ඨංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා කෙලෙස් නිසා එන දුකත්, ඒ දුක හට ගන්න කෙලෙසයත්, ඒ කෙලෙසේ නැතිනු දුක නැති වෙනවා කියන එකත්, ඒකට යන ප්‍රතිපදාවත් පෙන්නලා දුන්නා. එතකොට දැන් හොඳට බලන්න, කෙනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියලා දුන්න ප්‍රතිපදාවේ ගිහිල්ලා කෙලෙස් නැති කරන මාවතේ ගිහිල්ලා කෙලෙස් නිසා එන දුක් ටික වාරණය කරගත්තොත්, ඒ දෙමව්පිය ගුරුවරු කියලා දුන්න උපායයට නොතිබුණා නම් කොච්චර කෙලෙස් නැති වුණත්, කෙලෙස් නැති කරන ප්‍රතිපදාවක හැසිරුණත්, ගෙයක් දොරක් නැති වුණොත් සීත උස්න අවුවෙන් වැස්සෙන් දුක් විඳින්න වෙනවද නැද්ද? වෙනවා. කණ්ඩ පොණ්ඩ නැති වුණොත් බඩගින්නෙන් එන දුක එනවද නැද්ද? එනවා. අඳින්න පළඳින්න නැති වුණොත් සීතෙන් උස්නෙන් එන දුක එනවද නැද්ද? ලෙඩට බෙහෙත් එහෙත් නැති වුණොත් දුක එනවද නැද්ද? එනවා. කොච්චර කෙලෙස් නැති කෙරුවොත් දෙමව්පිය ගුරුවරුන් කියන කල්යාණ මිත්‍ර ඇසුරු නොලැබුවොත් මේ දුක් ටික විඳින්න වෙයි. දෙමව්පිය කල්යාණ මිත්‍ර ගුරුවරුන්ගේ උපහාය පිළිතල හුත්තට ඉගෙන ගත්තා. හොඳ රස්සාවක් කරනවා. ගෙවල් දොරවල් තියනවා, යාන වාහන ඉඩකඩ ඇඳුම් පැළඳුම් තියේ. නමුත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ අවවාදී පිළිගත්තේ නැත්නම් පිළිපැද්දේ නැත්නම් කෙලෙස් ටික නිසා එන දුක් නැති නොකොල ඒ කොච්චර වස්තු හිමිකාරයෙක්ව තිබුණත් සතර පායේ ඉපදිලා විඳින්න තියෙන දුකෙන් මිදිලා නැහැ. ඊගාවට ලෙඩ වෙලා මහලු වෙලා යාළුව මිත්‍රය සහෝදරය මරණයටපත් වෙලා විඳින්න වෙන දුකෙන් මිදිලා නැහැ. කවුරු හරි බැන්නොත් හිත රිද්ද ගන්නවා කියන එකෙන් මිදිලා නැහැ. වහල්කමින් මිදිලා නැහැ. අර ඉස්සෙල්ලා අපි කතා කරපු ওই දුක් ටික තියෙන්නේ මම වහල්දනි වහල්ද කියලා. ওই දුක් ටික තියෙන්නේ කෙලෙස් නිසා. මොන්නතරම් කෝටි ප්‍රකෝටි තියෙන ධනවතෙක් වුණත් වහල්කමකයි ඉන්නේ. එහාගේ උනත් හිත රිද්දවන්න පුළුවන් අනිත් කෙනෙකුට බැනලා. ඉතින් මම මතක් කළේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ ශ්‍රමණ බ්‍රාහ්මණේ ලෝකෙ පහළ වෙන්නේ ඔගලංගි ජීවිතේ කෙලෙස් නිසා ඇතිවෙන දුක තියෙනවා අන්න ඒ ටික නැති කරලා දෙන්න. ඒකද මරණයෙන් පස්සේ නෙමෙයි. හොඳට ඉගෙන ගන්න පුතේ මරණයෙන් පස්සේ රස්සාවක් ලැබෙනවා නෙමෙයි. හොඳට ඉගෙනගෙන අවසන් වෙච්ච ගමම්ම සුදුසුයි හොඳ රස්සාවකට. ඒ වගේ මේ ධර්මයේ මේ ප්‍රතිපදාවේ හැසිරුණා මරණයෙන් පස්සේ දුකෙන් මිදෙනවා නෙමෙයි. මේ ජීවිතේදීම දුකෙන් මිදී. ඒ නිසා කෙලෙස් නිසා අපේ දුක ජීවිතයේ දුක එනවා නම් ඒ දුක නැති වෙන පැතිකඩ දුක නැති කරන පැතිකඩයි මේ ධර්මයෙන් පෙන්වන්නේ කියන එක හොඳට මතක තබාගෙන ආන්න. මම අද මාතෘකාව වශයෙන් තිබුවේ බුදුරජාණන් වහන්සේ වේදන දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුත්ත නිකායේ තුන්වෙනි ඛණ්ඩයේ තියෙන අන්න තුම්මහා කං කියලා සූත්‍රය. අනේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්නවා නායම් වික්කවේ කායෝ තුම්මහා කං. මේ වචනයක් ගානේ තම තමන්ට ආදේශ කරගන්න. නායම් වික්කවේ කායෝ තුම්මහා කං. මහණෙනි මේ කය උඹලගේ නෙමෙයි. තම තමන් මේ මම මගේ කියලා කයට නැඹුරු වෙලා කය ගැන හිත හිතාන ඉන්නේ. ඒ එහෙම හිත හිතා ඉන්න ඕගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි නැත්තම් ඔය කය ඔයාගේ නෙමෙයි. නායම් වික්කවේ කායෝ තුම්මහා කං. ඔය කය ඔයාගේ නෙවෙයි. නාපි අඤ්ඤේසං. තව කෙනෙකුගෙත් නෙවෙයි. ඔයාගේ නෙමෙයි නම් පිට කෙනෙක්ගේද? නෑ පිට කෙනෙකුගෙත් නෙමෙයි. නාපි අඤ්ඤේසං. පුරාණ මිදම් භික්ඛවේ කම්ම. මහණෙනි මේ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තේ. අභිසංචේති තන් නිතරම චේතනාවෙන් පිළියල කරගන්නවා. ඉඳ ගන්නවා, හිට ගන්නවා, නිදාගනවා, ඇවිදිනවා කියලා මේ තමන්ගේ නොවන කය එක එක ඉරියව් වලට හදන්නේ මොකෙන්ද? සිතේ තියෙන චේතනාවෙන්. නැගිටෙමි, ඉඳ ගමි, යමි, කම්මි, බොමි කියන චේතනාවෙන් තමයි මේ කය පිළියල කරගන්නේ. අභිසංචේතන වේදිතන් දක්තබ්බ වේදනාවට වස්තුවක් කොට දකින්න කියලා පෙන්වුවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ කය මගෙත් නෙමෙයි, මේ කය තව කෙනෙකුගෙත් නෙමෙයි, පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත නිතරම චේතනාවෙන් පිළියෙල වෙන විපාකයට නැත්නම් විඳීමට වස්තුවක් කොට දකින්න කියලා. මෙන්න මේ ටික නොදන්නාකම නිසා, මේ ටික නොදකින්නකම නිසායි අද ඔබට කය මම වෙලා, කය මගේ වෙලා, කය මගේ ආත්මය වෙලා තියෙන්නේ. මේ කය මම වෙලා, මගේ වෙලා, මගේ ආත්මය වෙලා තියෙන තාක් ඔබ මේ කයට ආදරේ, මේ කයේ පැවැත්මට කැමති. ඒ කැමති රූපේ දිරනකොට ජරාව නිසා ඔබට දුක එනවා. ඒ මගේ කියලා හිතාගින්න ඒ කය ලෙඩ වෙනකොට ඔබ රෝගී ස්වභාවයට පත් වෙන කෙනෙක්. ඔබ රෝගී නිසා දුක් වෙන්නේ. ඒ කය නැසෙන්න යනකොට බිඳෙන්න යනකොට ඔබ මරණයට බයයි, මරණයට පත් වෙන්න හදන කෙනෙක් වෙනවා. ඒ කය කෙනෙක් නුගුණ කියනකොට කය කෙනෙක් කයේ නුගුණ කියනවා, කය ඔබේ නිසා ඔබට නුගුණ කිව්වා වෙලා තියෙන්නේ මේ. කෙනෙක් කයට ප්‍රශංසා කරනකොට කය ඔබේ නිසා ඔබට ප්‍රශංසා කිව්වා වගේ වෙලා තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියන එක දකින්න, නේතං මම නේසෝ හමස්මින් නෙමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බ, මේ කය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා මෙසේ ඇත්ත ඇති හැටියේ දැක්ක යුතුයි. අන්න ඒ විදිහට ඇත්ත ඇති හැටියේ දැක්කෝ මේ කයේ තමන්ව නොදකිනවා නම් තමන්ට මෙබඳු කයක් නැත්තම්, කයට අයිති තමනුත් නැත්තම් ඔබට දුක් විඳින්න තැනක් නැහැ. හොඳට බලන්න ඉදිරිය පිටිපස්ස උඩ යට වම දකුණ කියලා ඔබට දිසාවන් තියෙන්නේ කුමකට සාපේක්ෂවද කියලා, තමන්ගේ කයට සාපේක්ෂව නෙමෙයිද කියලා බලන්න. යම් කිසි කෙනෙක් මේ කයෙන් මිදුනොත්, එයා දස දිසාවෙන්ම මිදුණු කෙනෙක්, විප්පමුත්තස්ස සම්බදී සියලු තැනින්ම මිදෙනවා. ඒ මිදීමට කරන්න තියෙන්නේ එක දෙයයි, මං ඉස්සෙල්ලා පෙන්නන්නම් අපි අහු වෙලා තියෙන හැටි තැන. මේ රූපේ බුදුරජාණන් වහන්සේ තමන්ගෙත් නෙමෙයි, අනුන්ගෙත් නෙමෙයි, පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත චේතනාවෙන් පිළියෙල වෙන අනිත්‍ය වෙන වස්තුවක්. නමුත් ඒක පේන්නේ අපි නිකමට ඇහැ කියන එක ගම්මු. මම මේ හරහා ලොකු ධර්මයක් කියලා දෙන්නම්. නමුත් පොඩි උපමාවකින් ඉස්සෙල්ලා අවුරුදු 5-6ක නැත්නම් 7-8ක ගැමි දරුවෙක්, ගමක ඉන්න දරුවෙක් ගත්තොත් මගේ හදවත මේ වකුගඩුව, මේ හදවතේ හැටි මෙහෙමයි, වකුගඩුවේ හැටි මෙහෙමයි කියලා හිතන්න හෝ කියන්න හෝ කරන්න දන්නවද? වකුගඩුවක් හදවතක් ගැන නිමිත්තක් හෝ තියනවද? වකුගඩුව හදවත ගැන කුසල හෝ අකුසල කියන ධර්මතා දෙකෙන් එකක්වත් උපදවා ගන්න යාට පුළුවන්ද? බෑ. නමුත් වකුගඩුවක් ගැන සංඥාවක්වත් නැතුව, හදවත කියන එකක් ගැන සංඥාවක්වත් නැතුව, හිතින් කියින් කිරින් කිසිවක් ඒ සම්බන්ධව කෙරෙන්නෙත් නැතුව කරන්නෙත් නැතුව, නමුත් ඒක ජීවිතේ වෙලා ජීවත් වෙනවා කියන එකක් වෙනව නේද? ජීවත් වෙන්න ජීවත් කරවන ධර්මතාවය ගැන තියෙන දැනුම අවශ්‍යද නැද්ද? අවශ්‍ය නැහැ. දැන් ඒ දරුවට ඒ දැනුම නැහැ කියලා වකුගඩුව නැති වුණාද? ඒ දැනුම නැහැ කියලා හදවතේ ක්‍රියාව නැති වුණාද? විපාක ඌ ඒ හදවත වකුගඩුව වගේමයි ඇහැ කන දිව නාසය ශරීරයත් එබඳුමයි. කිසිම දවසක පෙනීම් කෘත්‍ය කරනවා නිමිති නැති තැනක, ඇහිම් කෘත්‍ය කරනවා කන නිමිති නැති තැනක, ගඳ සුවඳ දැනීම් කෘත්‍ය කරනවා නිමිති නැති තැනක නාසය තියාගන්න, හදවතේ ලේ අරගෙන ලේ පොම්ප කරන ක්‍රියාව කරනවා නිමිති නැති තැනක ඉඳගෙන, වකුගඩුවේ තියෙන දියර වර්ග පෙරලා පිරිසිදු කරලා දෙනවා නිමිති නැති තැනක ඉඳගෙන. පහු කාලෙදී ලොකු වුණාම වෛද්‍ය ශිෂ්‍යයෙක් ඝර් විද්‍යාපීඨයකට ගිහිල්ලා හරි වකුගඩුව කපලා නැත්තම් වකුගඩුවක කියන නිමිත්ත ගන්නවා ඇහැට පෙනෙන බාහිර රූපායතනයකින්, පොතකින් හෝ මිනිහක් කපන දිහා බලලා හෝ මේ තමයි වකුගඩුව, මේ වකුගඩු හරස්කඩ, මේ හදවත, මේ හදවතේ කපාට කියලා හොඳට ඉගෙන ගත්තාම දැන් හදවත ගැන වකුගඩු ගැන දැනුමක් තියෙයි. එයා හිතාගෙන ඉන්නවා මංගව තියෙන හදවත වකුගඩුවත් මේ වගේ කියලා දැන් හිතාගෙන ඉන්නවා. නමුත් මුලින් ওই දැනුම නැති කාලෙදිත් හදවතයි වකුගඩුවයි තිබුණා. ඒකේ පැවැත්මට ওই දැනුම අවශ්‍ය නැහැ. නමුත් දැන් දැනුම ආවට පස්සේ හිතන්නෙම මේ දන්න දේ මංගව තියෙන හදවත ගැනමයි, මගේ හදවත මේ දන්න දෙමයි කියලයි. ඒ උපමාව ඒ වගේ ඕගොල්ලන්ට ඇහැ ගැනත් කවදාවත් නිමිති නැති තැනකයි තිබුණේ ওই හදවත වකුගඩුව වගේ. මේ ඇහිම්ම බලන බාහිර රූපායතනයේ හරහා කන්නාඩීට ඉස්සරහට එන රූපයක් දිහා බලලා හෝ මේකට තමයි ඇහැ කියන්නේ. සුදු පාටයි කළු පාට ඉංගිරියාවක් තියනවා, මේ මෙන්න මේ ඇහැ මෙහෙමයි කියලා කන්නාඩීට වැටෙන ඡායාවෙන් හෝ ඇහැගෙන නිමිත්තක් අරගෙන ඉස්කෝලේ තියෙන පොතපතෙන් හෝ ඇහැ කියන්නේ මෙන්න මෙහෙමයි හැදිලා තියෙන්නේ, ඇහි කපාට කියන්නේ මෙන්න මේකයි, දෘෂ්ටි විතානය කියන්නේ මෙන්න මේකයි කියලා ඇහැ ගැනත් අපි ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් තව ඉදිරියෙන් පෙනෙන කෙනෙක් දිහා බලන මේ තමයි අර කෙනාගේ ඇස් දෙක, මගේ ඇහත් මේ වගේයි කියලා දැන් තමන් හිතාගෙන ඉන්නව නේද? දැන් හිතාගෙන ඉන්න ඇහැ කියලා යමක් තමන්ගේ දැනුමේ තියේනම් ඔය දැනුම නැති කාලෙදිත් ඇහැ ජීවිතය වෙලා පෙනීම් කෘත්‍ය කළා. දැන් අපි හිතාගෙන ඉන්නේ පෙනුණු පෙනෙන ඇහැ ගැනමයි මම දන්නේ, දන්න ඇහැ ගැනමයි පෙනෙන්නේ කියලා. පෙනෙන ඇහැ ගැනමයි දන්නේ, දන්න ඇහැමයි පෙනෙන්නේ කියලා අපි හිතාගෙන ඉන්නේ. දැන් අපිට ඔය විදිහට ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන හයක්ම ඇති බවට අද ඔබට එකතු වෙලා තියෙන්නේ කොහොමද කියලා දන්නවද? බාහිර රූප ආයතනය හරහායි. බාහිර රූප ආයතනය ඔබ පිරිසිඳ දැක්කොත් ඔබ දන්නවද ඔබට මේ ආයතන හයම තමන් කියලා පනවන්න පුළුවන් ආයතන හයම නිරුද්ධ වෙනවා. අද ඔබට ඇහැක් ගැන දැනුමක් තියේ නම් ඇහැ ගැන යම්තාක් විස්තරයක් කියන්න පුළුවන්කමක් තියේ නම් ඔය දැනුම අයිති කර්ම භවයට, පෙනීම් කෘත්‍ය කරන ඇහැ අයිති විපාක භවයට, පෙනීම් කෘත්‍ය කරන විපාකයේ අවසන් වෙච්ච දවසට මේ වගේම පෙනීම් කෘත්‍ය කරන ඇහැ හදාගන්න තියෙන හේතුවයි අද ඔබට ඇහැ කියලා තීරණය කරන්න පුළුවන්, හිතන්න පුළුවන්, ඔය හිතේ තියෙන සුදු පාට කළු ඉංග්‍රීසියාවක් තියෙන ඇහැ කියලා හිතන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ ටික. ඔන්න ඔය ඇහැ තියෙන තාක් පුද්ගලයා ඉන්නවා. පුද්ගලයා ඇති තාක් ඇහැ තියෙයි. යම් වෙලාවක සලායතන නිරෝධයි කියලා කියන්නේ උන් ඔය ඇහැ තියෙනවා කියන කර්ම නිමිත්ත අතහැරුණු දවසට අතීත ඇහැ නිරුද්ධ වෙලා අනාගත ඇහැ ඉපදිලා නැහැ, වර්තමාන ඇහැ පෙනීම් කෘත්‍ය කළා නැති වෙලම යනවා කියන එක පෙනෙනවා ඔබට. ඔබේ හිතේ ඇහැ කියලා තියෙන මිම්ම අතහැරුණා. හිතේ ඇහැ කියලා තියෙන තැන ඇහැ නෙමෙයි, ඇහැ කියලා ඇහැ කදා ගන්න තියෙන කෙලෙස්. හොඳට මතක තබා ගන්න. දැන් ඇස් දෙක වහගෙන මේ මගේ ඇහැ කියලා අපිට මේ ශරීරෙම ඕන තැනක රත මේ ඇහැ කියලා අද තමන් දන්න ඇහැ අල්ලන්න පුළුවන් නේද මෙහෙම කරලා හැමෝටම? හරි, හොඳට බලන්න. අපි ඇහැ කියලා අල්ලන තැනට කෝටුවකින් ඇන්නොත් හෘදෙයිද නැද්ද? රිදී. එතකොට උපදින විඥානය මොකද්ද? ඇහැ. අපි ඇහැ කියලා අල්ලන්න පුළුවන් තැනට ඉන්දිකට් එකෙන් හරි කෝටුවකින් ඇහැරි යන්නොත් රිදෙයි. ඒ වේදනාව උපදින්නේ මොන සිතේ ඉපදලාද? කාය විඥානේ ඉපදිනා. ඉතින් ඇහැනම් කාය විඥානේ උපදින්නේ කොහොමද? අද ඔබ මනසේ තියෙන ගති ටික පුරාණ කර්මෙන් හටගත් සතර මහා ධාතු කයකයි දකින්නේ. නමුත් තෙනීම් කෘත්‍ය කරන්නේ ප්‍රසාදයකින්. ඔබට මේ ප්‍රසාදය අහුවෙන්නේ නැහැ, දන්නේ නැහැ. මම මේ ටික මතක් කළේ අපි දන්නේ අපි මායයට අහුවෙලා තියෙන්නේ පුදුමාකාර වක්‍රාකාර සිද්ධාන්තයක. ඉතින් ඔය ටිකෙන් ගැලවෙන්න මෙන්න මෙහෙම තැනකින් අපි ගාව අද තියෙන ඇහැයි කියලා අපි ගාව තියෙන දැනුම, අද අපිට තියෙන ඇහැ, ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම ඇහැතියේ ඉපදුණු දවසේ ඉඳලා ජීවත් වෙනකම්ම මැරෙනකම්ම ඇහැ තියෙනවා කියන මට්ටමකයි අපිට තියෙන්නේ. නමුත් පෙනීම් කෘත්‍ය කරන නිමිති නැති සැබෑවටම පෙනීම කරන ඇහැ අහුත්වා සම්භූතං හුත්වාන භවිෂති කරනු තිබී මහට නිතරු නැතුව නැති වෙන තැනකයි ඒ ඇහැ තියෙන්නේ. අන්න ඒ ඇහේ ලක්ෂණයයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන පැහැදිලි කළා. මේ අද අපි දන්නා උදක්නව ඇහෙන් මිදෙන්න මාවත පෙන්වයි. ඒක මම පෙන්වන්නම්. අපි ගාව තියෙන ඇහැ අයින් වෙලා ඇහි නියම ස්වභාවය කියන තැනට නුවණ අරගෙන ඇහි Nirodhi සාක්ෂාත් කරන හැටි අපිට කරන්න පුළුවන් කම තියෙන්නේ මේ ස්පර්ශ ආයතන 6 පිරිසිඳ දැකීම. ඒ කිව්වේ මහණෙනි මේ කය නුඹලගේ නෙවෙයි, තව කෙනෙකුගේත් නෙමෙයි, පුරාණ කර්මෙන් හටගත්තේ කියන තැනදී කිව්වා, දේශනා කළා, කැටි කළා ගණ්ඩ ඇහත් ඇහැට පෙනෙන රූපත් ඒ දෙන නිසා උපදින සිත චක්කු විඥානය, කනත් ශබ්දයත් ඒ දෙන නිසා හටගන්න සෝත විඥානයත්, නාසයත් ගන්ධයත් ඒ දෙන නිසා හටගන්න ගහන විඥාන සිතත්, දිවත් රසත් ඒ දෙන නිසා හටගන්න චිව්ව විඥාන කියන සිතත්, කයත් කයට ගැටෙන දේ තෙන් නිසා උපදින කාය විඥානයත්, සිතත් ධර්මාරම්මන තේ දෙන නිසා උපදින මනෝ විඥානයත් කියන මේ ස්පර්ශ ආයතන 6ම තමන්ගේ නෙමෙයි කියන එක කිව්වා තථාගතයන් වහන්සේ. අනුන්ගෙත් නෙමෙයි කියලා කිව්වා, පුද්ගලයෙක්ගේ කෙනෙක්ගේ නෙමෙයි කිව්වා, පුරාණ මිදම්බික්කවේ කම්මං හේතු ප්‍රත්‍යයයි කියලා කිව්වා, ධර්මතාවයක් තියෙන්නේ කිව්වා කියලා මතක් කළා තථාගතයන් වහන්සේ. ඒ නිසා පින්වත්නි හොඳට එක දෙයක් මතක තබා ගන්න, අපේ ඇස් ඉදිරිපිටට කවදාවත්ම ඇවිල්ලා නැහැ, අපේ ඇස් ඉදිරිපිටට කිසිම දවසක එන්නේ නැහැ පුද්ගලයෙක්ගේ රූප, සත්වයෙක්ගේ රූප, ද්‍රව්‍ය කාරණාවල රූප. මෙතන මේ පේන දර්ශනය විශාල කැමරා කාචයකට අරගෙන ෆොටෝ එකක් ගහලා දැන් මෙතනම බිත්තියක එල්ලුවෝ මේ පෙනෙන දර්ශනයම. බිත්තියේ තියෙන ඒ ෆොටෝ එකයි මේ ෆොටෝ එකේ කෝකද ඇත්ත? මෙතන තියෙන එකම නේද දැන් මේ බිත්තියේ තියෙන්නේ? එතකොට දැන් මේ බිත්තියේ ගහලා තියෙන ෆොටෝ ඇතුළෙත් බලලා මේ අහවල් කෙනා, මේ අහවල් කෙනා, මේ අහවල් කෙනා කියලා ඕගලන්ට කියන්න බැරි වෙයිද? ෆොටෝ එක ඇතුළෙත් පුළුවන්. එහෙම කියද්දි පුද්ගලයෝ ඉන්නවද ඒක ඇතුළේ? නෑ. එහෙනම් දැනුත් මේ තියෙන්නේ මෙතන තිබුණු ඒ චිත්‍රෙම තමයි ආලෝකපර මේ රූප ටිකට වැටලා එන ආලෝක පරාවර්තනයේ තමයි අර නෙගටිව් එක පිච්චෙන්නේ. එතකොට මේ ඇස් ඉදිරිපිටට ආපු රූපය හැම වෙලාවෙම සැබෑම ස්වභාවය තමයි වර්ණ සටහන් මාත්‍රයක් චිත්‍ර මාත්‍රයක් තියෙන්නේ. සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි මේ රූපය. රූපේ ශුන්‍යයි කියනකොට රූපේ දකින්න ඇහැ කෙනෙක්ගේ නෙවෙයි කියන එක තියෙන ඉබේම. ඒ රූපේ දකින්න සිත කෙනෙක්ගේ නෙවෙයි කියන එක ඒක තුලත් තියෙන ශුන්‍යතාවයක් කියන එක තියෙන ඉබේම. රූපේ ආත්ම වෙනකොට හිත ඇහත් ආත්මයි හිතත් ආත්මයි එක් උපදින ධර්මතත් ආත්මයි. ඔබට පෙනෙන රූපයත් දකින්න එදාට ඒ රූපේ දැකපු ඇහැ ඒ බඳු වෙනවමයි. මෙතෙන්ට යන්න පාරමම වෙනම කියන්න මේ දර්ශනය ගැඹුරුයි. මේ දර්ශනය හොඳට ඉගෙන ගන්න. මේ දර්ශනයට තමයි ශුන්‍යතා දර්ශනය කියලා කියන්නේ. මේ ශාසනය පනවන මේ ශුන්‍යතාවේ බොහෝ ගැඹුරුයි. කොච්චර ගැඹුරුද කියනවනම් අනේ පිඩ සිටුතුමා ජීවිතයේ අවසන් කාලෙදී චේතවනාරාමයට පණිවිඩයක් යවනවා වැඩ කරන කෙනෙක් අතේ සැරියුත් මහ රහතන් වහන්සේට ස්වාමීන් වහන්ස අනේ පිඩු සිටු ගැහැවි බොහොම දැඩි ගිලන් ස්වභාවයට පත් වෙලා අමාරු ස්වභාවයෙන් ඉන්නේ අනුකම්පාවෙන් පුළුවන් නම් වඩින්න කියලා. සැරියුත් මහ රහතන් වහන්සේ වැඩිහාම සුවදු කහනකොට කියනවා බොහොම අපහසුයි අමාරුයි දුක ගැන ලොකු විස්තරයක් කියනවා. මජ්ජම නිකාය අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය බලන්න. කෙටියෙන් මම එකකින් කියන්නේ වෙලාවේදී සැරියුත් මහ රහතන් වහන්සේ අවවාදයක් කරනවා. ගෘහපති ඔබගේ සිතට ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා, රූපය ඇසුරු වෙන්න දෙන්න එපා, චක්කු විඥාන ඇසුරු වෙන්න දෙන්න එපා, ඒවා උපාදාන වෙන්න දෙන්න එපා. කන නාසය දිව ශරීරයේ මනස කියලා මේ ස්පර්ශ ආයතන හයෙන් එකක්වත් අවු නොවන විදියට හිත රැකගන්න හිත තබා ගන්න කියලා දර්ශනයක් දේශනා කරාම අනේ පිටිසුතුමා ආඩනවා. ඇඬුවාම අහනවා ආනන්ද අහමුදුරේ තෙන්දලා ගැහැවි ඔබට ඇයි මේව දාල යන්න ලෝභයි වගේ හිතෙනවද, මේව දාල යන්න දුකයිද කියලා. නෑ ස්වාමීනි මේ වගේ දේවල් දාල යන්න බැරි නෑ, දාල යන්න බැරි කම හින්දා නෙමෙයි, මේ වගේ දහම් පරයායක් ඇහුවිරු කාලයක් මතක නැහැ. ජීවත් වෙද්දි මේ වගේ දහමක් අහන්න බැරි වෙච්ච එක ගැන යහපු නැති එක ගැනයි දුක කිව්වා. සරියුත් මහ රහතන් වහන්සේ කියන ගැහැවිය සුදුවත් හඳින ගිහිය ඔබට මේ ශුන්‍යතාවයේ ගැඹුරුයි තේරෙන්නේ නැහැ, ඒ නිසායි මම මේ දේශනා නොකරන්නේ කියලා. එවලාදී අනේ පිට සුතුමා ඉල්ලීමක් කරන නෑ ස්වාමීනි, සුදුවත් හඳින ගිහි අය අතරත් මේ ධර්මයේ තේරුම් කරගන්න පුළුවන් අය ඉන්නවා කියලා දකින්න ලෝකෙට දේශනා කරන්න ගියා. එතකොට ඒ නිසා මේ ශුන්‍යතාවයේ ගැඹුර ඔය කියපු පණිවිඩේ තමයි මම අර කෙටියෙන් කියන්නේ. ජීවයේ පෙනෙන රූපවලත් පුද්ගලයේ සත්‍යය පේනවනේ උගලන්ට නේද? නමුත් හිත තබල හොඳට බැලුවොත් ඇස් ඉදිරි පිටට එන රූපේ සම්පූර්ණම ස්වභාවයේ සත්ව පුද්ගල නොවන අනාත්මයි. ඒ වගේ ඕගොල්ලන්ට මෙහෙම පුද්ගලයේ සත්‍යය පෙනෙනවා කියලා මේ පෙනෙද්දිත් ඇස් ඉදිරි පිටට ආපු මේ වර්ණ සටහන මේ රූපේ පවතින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු අවකාශ ධාතුවේ රාසි වෙච්ච එක එක හැඩ ටිකක සටහන් ටිකක් මේ තියෙන්නේ. සතර මහා ධාතුව අවකාශ ධාතු තුන රාසි වෙච්ච එක එක හැඩ සටහන් ටිකක් තියෙනවා. ඇස් ඉදිරි පිටට එන්නේ හැමදාම අනාත්මෝ සත්ව පුද්ගල නොවන රූපයක්මයි, ආවෙත්ති බඳු රූපයක්මයි, එන්නෙත් එහෙමයි, අනාගතේටත් රූපායතනේ ඇත්ත ඔහොමයි. කන නාසය දිව ශරීරය කියන මේ බාහිර ස්පර්ශ ආයතන හයේම ස්වභාවය සත්පුද්ගලයන්ගේ රූප, සත්පුද්ගලයන්ගේ ශබ්ද, සත්පුද්ගලයන්ගේ ගන්ධ, සත්පුද්ගලයන්ගේ රස, සත්පුද්ගලයන්ගේ ස්පර්ශ මේ එකකවත් තිබුණා නෙමේ, තියනවත් නෙමේ, තියෙන්නේද නැහැ. මේ යථාර්ථය කියන්නේ ධර්මතා ටික. ඒ වගේම වටිනා රන් රිදී මුතුමැණික් බලන්න පුළුවන්කම, ඒවැ හඬ, ඒවැ රස, ඒවැ ගඳ, ඒවැ ස්පර්ශයක් කවදාවත් මේ ස්පර්ශ ආයතන හයේ තිබුණේ නැහැ. මේ ස්පර්ශ ආයතන හයේ හැමදාම තිබුණේ සත්ව පුද්ගල භාවයෙන් තොර ශුන්්‍යත භාවයක්. මේ ස්පර්ශ ආයතන හය, ස්පර්ශ ආයතන හය කිනෝට කෙටියෙන් ගන්ඩ, ඇහැට රූප පෙනෙන තැන, හිතට තැන්න නෙමේ, ඇහැට රූප පෙනෙන අවස්ථාව පෙනෙන තැන එක ආයතනයක්. කනට ශබ්දය ඇහෙන තැන, කනට ශබ්දය ඇහෙනකම එක ආයතනයක්. දෙකයි, නාසයට ගන්ධය දැනෙන තැන, දිවට රස දැනෙන තැන, කයට ස්පර්ශයෙන් දැනෙන තැන, සිතට ධර්මාරම්මණයෙන් හම්බ වෙන තැන. මේ ස්පර්ශ ආයතන හය කියලා කිව්වේ උනෝය හයට. ඔය හයේ සැබෑම ස්වභාවය තමයි ශුන්‍යතයි. සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි. අනිමිත්තයි. මේ ස්පර්ශ ආයතන හයේම සැබෑම ස්වභාවය රාග වශයෙන් ඇලෙන්න, ද්වේෂ වශයෙන් ගැටෙන්න පුළුවන්, මෝහ වශයෙන් රැවටෙන්න පුළුවන් ධර්මතාවයක්, නිමිත්තක් ගන්න පුළුවන් තැනක් දෙයක් තිබුණෙම නැහැ. මේ අහවල් කෙනා, අහවල් පුද්ගලයා, අහවල් දේ කියලා නිමිති ගන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. මේ ස්පර්ශ ආයතන හයේ යථාර්ථය ප්‍රාර්ථනා කටයුතු කිසිවක් මේ ස්පර්ශ ආයතන හයේ නැති, ප්‍රාර්ථනා කරනවා තියා හීනකින්වත් යන්නවත් සුදුසු නැති, ගිය කෙනාට ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් පන්න පිටිපස්සෙන් ගෙනත් දෙන ධර්මයක් ස්පර්ශ ආයතන හය තියෙන්නේ. ස්පර්ශ ආයතන හය කියන්නේ ඇහැට පෙනෙන රූපේ පැත්ත, කනට ඇහෙන ශබ්දේ පැත්ත කියන්නේ සතුටු වෙලා වඩා ගන්න දේවල් තියෙන පැත්තක් නෙමෙයි. හැරිලවත් බලන්න බැරි නොබැලිය යුතු ධර්මතාවයක් දුක. මේ පෙනෙන රූපේ පැත්තට, ශබ්දේ පැත්තට කෙනෙක් ගියොත්, අල්ල ගත්තොත් ජරා මරණ සංඛ්‍යාත සසරම හිමි වෙලා උරුම වෙනවා, විනා වෙන දෙයක් එයට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රාර්ථනා කටයුතු කිසිවක් මේ තුල නැති අප්‍රනිහිත ස්වභාවය. ওই නිවනේ ලක්ෂණ තුන. ඔන්න ওই ස්වභාවය හැමදාම අපේ මනසේ වැහිලා. අපි කියමු පෙර ජීවිතයක අපි හිටියනම් මේ වගේම ආයතන හය හම්බ වෙලා, ආයතන හයේ සත්ව පුද්ගල ආත්ම භාවෙන්තර ශුන්්‍යත ස්වභාවය, රාග දේශ වශයෙන් ඇලෙන්න ගැටෙන්න රැවටෙන්න බැරි අනිමිත්ත ස්වභාවය, ප්‍රාර්ථනා කටුතු කිසිවක් නැති දුක්ම එළවන ධර්මතාවය කියලා දෙන්න කවුරුවත් හිටියේ නැහැ. එබඳු දර්ශනයක් පෙන්වුවේ නැහැ. පෙන්නන සත්පුරුෂ ඇසුරක්, සද්ධර්මයක් අපිට අහන්න හම්බුන්නේ නැහැ. ඒ නිසා ඒ ජීවිතෙත් මේ වගේම ඇස් ඉදිරිපිටට එනකොට එන රූපේ ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා ඔය රූපේ හිතට සිහි කළා අරගෙන අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා රන් රිදී කියලා දැකපු දෙයට අපි හිතනවා. අපි හිතන්නේ ඔන්නම් අපි පොඩි පරේක්ෂණයක් කරලා බලමු. දැන් මේ ඉදිරියෙන් තියෙන මේකට කියන අපි වතුර බෝතලේ කියලා, මගේ අතේ තියෙන බන කියන මේ අල්ලගන්න එකට කියන වටාපත කියලා. මේක සම්මතයක් නේ, ආණ්ඩුවේ නීතියක් දානවා. මේකට වටාපත කිව්වොත්, මේකට බෝතලේ කිව්වොත් මරණීය දණ්ඩනය කෙලින්. දඬුවම වැඩි තරමට ශික්ෂණය වැඩි. දඬුවම ලිහිල් වෙන්න වෙන්නේ ශික්ෂණය අඩුයි. ඒ හින්දා මරණීය දණ්ඩනය. අද ඉඳලා මේ බෝතලේ කියපු එකට වටාපත කියන්න ඕනේ, වටාපත කියපු එකට බෝතලේ කියන්න ඕනේ කියලා නම් දෙක මාරු කළොත් දැන් ඕගොල්ලෝ වරදින්න දෙන්නේ නැහැ. ඇයි? දඬුවම බලවත් නම් ශික්ෂණය බලවත්. ඕගොල්ලෝ අමතක කරන එක අමතක කරනවා. අමතක වෙන්න දෙන්නේ නැහැ. අමාරුවෙන් හරි මේක දිහා පැටලි පැටලි බලන්නේ වටාපත කියලාමයි. මේ අල්ලගෙන ඉන්න එක දිහා බලනවා බෝතලේ කියලා. පුංචි ළමයෙක් උපන්නාම මේ මොකද්ද පුතේ කිව්වහම පෙන්නනවා වටාපත. මේ මොකද්ද පුතේ කිව්වහම බෝතලේ කියනවා. ළමයට වෙනසක් ඇත්තෙම නැහැ. කාලයක් භාවිතා කරනකොට අපි හුරු වෙනවා මේ අතේ තියෙන එක දකින්නකොට බෝතලේ, මේක දකින්නකොට වටාපත. හොඳට බලන්න මේ වස්තුන්ගේ භෞතික தত্ত্বයේ කිසිදු වෙනසක් නොකොට හිතෙන් විතරක් ඒ දිහා බලන කෝණේ වෙනස් කළා අපිට මේ දෙකේ නම් දෙක මාරු කරගන්න පුළුවන් වුණා නේද? පුළුවන් වුණා. ඒ වගේ ඕගොල්ලෝ දන්නවද පෙනෙන රූපය අරඹය වටිනාකමක් ඇති වෙන විදිහේ ප්‍රඥාප්තියකුත් එක්කනම් ඕගොල්ලෝ පෙනෙන දෙයට හිතන්නේ ආ මේ අපේ බාප්පනේ, මේ අපේ අම්මනේ, මේ අපේ මල්ලිනේ කියලා පෙනෙන ඇස් ඉදිරි පිටට එන්නේ අනාත්ම රූපයක්. තමන් ඒ රූපය ඇස් ඉදිරි පිට තියාගෙන වටිනාකමින් යුක්තව සත්පුද්ගල භාවයකින් හිතුවහම ඒ දිහා බලන කෝණය විතරයි වෙනස් වෙන්නේ. දැන් අපිට ඒ වස්තුව වෙනස් වෙලා වගේ පේන්නේ. ඕගොල්ලෝ හිතේ බලන මිම්ම කෝපයේ බෝතලේ වටාපත කියලා හිතේ තියෙන අදහස් දෙකයි මාරු කළේ. නමුත් ද්‍රව්‍යයයි පෙන්ින්නේ ඕගලන්ට මාරු වෙලා. නේද? ඒකෙම මතක් කළේ පෙනෙන රූපායතනේ අනාත්ම වුණාට ඕගොල්ලෝ මේ අනාත්මය දන්නේ නැහැ. අපි පෙර ජීවිතේ එහෙම අනාත්මය කියලා දෙන්න කෙනෙක් නැහැ. ඇස් ඉදිරි පිටට ආපු රූපේ දිහා සත්‍යයක් ඉන්නව, පුද්ගලයෙක් ඉන්නව, ආත්මීය දෙයක් තියෙනවා කියන හැඟීමෙන්මයි රූපෙක හිත ඇසිරෙන්නේ. මේ පෙනෙන පැත්තේ රත්තරන් තියෙනවා, රිදී තියෙනවා, මේව මෙච්චර වටිනවා කියලා වටිනාකමක්මයි රූපේ ඇස් ඉදිරි පිට තියාගෙන හිත ඇසිරෙන්නේ. ඊට පස්සේ අපේ හිතේ තියෙන ගති ටික නිසා, ගති ටික අපි දන්නේ, අපිට දැන් පෙනෙන්නේ පෙනෙන පැත්තේ පුද්ගලයෝ ඉන්නවා, පෙනෙන පැත්තේ වටිනා වස්තු තියෙනවා වගේ පෙවුනේ. අපිම හදපු අයසාව මලං සමුට්ටිතං තදුට්ඨය තමේව කාදති, ඒවං අතිදෝන චාරීනං සකකම්මනි නයන්ති දුග්ගති. යකඩෙන් නැගුණු මලේ වෙන යකඩයක් කරනවා, ඒ යකඩෙම කාල විනාශයට පත් කරනවා. ඒ වගේ නුවණ නැති කෙනා තමන් තුළ උපදවන කෙලෙස් මලයට එහාම දුක් විඳිනවා. මේ ඉදිරි ඇස් ඉදිරි පිටට එන රූපය ගැන තියෙන අනවබෝධයෙන් ඔය පෙනෙන රූපය කෙනෙක් පුද්ගලයෙක් කියලා රූපෙ දිහා බලාගෙන හිත ඇසිරෙන්නේ අපිමයි. අපිම හදපු කෙලෙසෙට අපි පැටලෙනවා. දැන් අපිටම පෙනෙන්නේ රූපේ කෙනෙක් වගේ. පෙනෙන අරමුණ ප්‍රාර්ථනා කොටුතු කිසිවක් නැති නොවටිනා, ගත්තොත් උරුම වුණොත් උරුම වෙන්නෙම දුකක් කියන මට්ටමේ රූපයක් ඇහැක් තියෙන්නේ. එබඳු තැනක මේව රත්තරම් මෙච්චර වටිනවා, මෙච්චර දෙයක් කළ හැකි මේක තිබුණොත් කියලා පෙනෙන වස්තුවට වටිනාකමක් ඇති වෙන විදිහට අපි හිතන්නේ. ඊට පස්සේ අපි හිතපු එකට අපිම රැවටෙනවා වටිනා වස්තු තියෙනවා වගේ කියලා. ඔගොල්ලෝ අහලා තිනේ 5000යි කඩදාසි කෑල්ල ගැන මං කියනවානේ. ඇස් ඉදිරි පිටට පිදුරු ටිකකින්, කෙමිකල් ටිකකින් දාපු කඩදාසියක චිත්‍ර ටිකකින්, දියසායන් ටිකකින් ඇඳපු චිත්‍ර කොලයක් එන්නේ. දකින්නකොටම අපේ හිතේ 5000ක් මෙච්චර වටිනවා කිව්වහම ඊට පස්සේ අපේ හිතේ තියෙන ගතියට අපිම යටේනවා කඩදාසිය 5000ක් වටිනවා, 5000ක් වටිනවා කඩදාසියක් වගේ අපිට තේරෙන්නේ. ඔන්න ඔය විදිහට පෙර ජීවිතයේ ආයතනයේ අනාත්ම ස්වභාවය තේරුම් ගන්න බැරුව රාග, ద్వේස, මෝහ ඇති වෙන විදිහට, ලෝභය ඇති වෙන විදිහට, පුද්ගල භාවයෙන් තරහව ඇති වෙන විදිහට, ලෝභය ඇති වෙන විදිහට, මෝහය ඇති වෙන විදිහට සිටින් කීන් කිරින් අපි කළා. ඒ ස්පර්ශ ආයතන 6 නිරුද්ධ වෙනකොට ඒ ස්පර්ශ ආයතන හයේ පුද්ගලයෝ හිටිය සත්වයෝ හිටියා කියන නිමිටික විතරක් මනස ඉතුරු වුණා. ඒ නිමිත්ත හේතු වුණා. දැන් මේ වගේ විඥානයේ රූපයකට බහැලා නාම රූප කය සවිඥානික කළා ආයත ආයතන ටිකක් හැදුවා. දැන් ආයත ශුන්‍යතාවය පුද්ගලයෙක්ගේ ඉපදීම නෙමෙයි, ඒ පෙර අවිද්‍යා සංකාරය නිසා ස්පර්ශ ආයතන හයේ ශුන්‍යතාවයේ තේරුම් ගන්න බැරුව ස්පර්ශ ආයතන හයට තමන්ගේ මනසින් වටිනාකමක් දීලා මනසින් පුද්ගලයෝ ඉන්නවා කියලා ස්පර්ශ ආයතන හය තුල හදාගත්ත කෙලෙසි. මනස තුල පුද්ගලයෙක් ඉන්නව නෙමෙයි, පුද්ගල භාවයේ තියෙන්නේ මනස තුල කෙලෙස් ටිකක්. ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා මේ කෙලෙස් ටික පවතින්නේ. ඒ කෙලෙසිය, ඒ අවිද්‍යා සංඛාරය හේතු වුණා. දැන් විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් බැහැගෙන මේ වගේ කයක් සවිඥානික කරලා ආයතන ටිකක් හැදිලා රූප ගැටිලා ස්පර්ශවල වේදනා ඇති වෙනවා. ඒ කියන්නේ ආපහු රූප පෙනෙනවා, සද්ද ඇහෙනවා කියන තැනක් හම්බ වෙලා තියෙයි. ඔන්න දැන් ආයතන ටික අනාත්මයි. අද මේ අනාත්ම ස්වභාවය අහගන්න කෙනෙක් නැති වුණොත්, කියලා දෙන්න කෙනෙක් නැති වුණොත්, හීනකින්වත් මේ ලෝකය දන්නේ ස්පර්ශ ආයතන හය අනාත්මයි. ඒ ආරම්භය අපි හිතෙන් ආත්ම වශයෙන් හිතාගන්නේ. මේ හිතාගන්න එක ස්පර්ශ ආයතන හයට අයිති නෑ. නැවත මේ වගේ ආයතන හයක් මතුවට හදාගන්න තියෙන කෙලෙස් වර්තමාන කර්ම කියලා කියනවා. ඒ පෙර වැරද්දට, පෙර ආයතන ටික පිරිසිඳ නොදැන හදාගත් අවිද්‍යා කර්මයට විපාකයක් තමයි අද මේ විඥාන නාම සලායතන පස්ස වේදනා ටික. ඒකයි, ඒ ටිකට තමයි පෙන්වුවේ නායම් වික්වේ කායෝ තුම්මහකං කියලා පෙන්වුවේ පටිච්ච සම්පදාය විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ටික. නාපි අඤ්ඤේසං කියලා පෙන්වුවේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ටික. ස්පර්ශ ආයතන හයයි කියලා මම කියන්නේ එතන. පුරාණ මිදම් වික්වේ කම්මං කියලා කිව්වේ පෙර අවිද්‍යා සංස්කාරයෙන්. අද වර්තමාන හේතු, මේ වර්තමාන විපාක ටික පිරිසිඳ දකින්න අද බැරි වුණා. අද මේ විපාක ස්පර්ශ ආයතන හයේ තියෙන ශුන්‍යතාවය, අනාත්ම ස්වභාවය තේරුනේ නැත්තම්, තේරුම් ගත්තේ නැත්තම් අද මොකද කරන්නේ? අදත් ඇස් ඉදිරිපිටට එන රූපය ඇස් ඉදිරිපිටට තියාගෙන හිත හසුරවන පුද්ගලයෙක් ඉන්නවා, සත්වයෙක් ඉන්නවා, කෙනෙක් ඉන්නවා කියලා. පටපනුව මේ සංඛාරයේ අර්ථ දක්වන්නේ ධර්මයේ පටපනුව වගේ කියලා. ඒ කියන්නේ පටපනුවට මැරෙන්න වෙන්නේ ඒ පටපනුව බඳින කෝෂය නිසා. මල්බෙරි කොළ කාලා පටපනුව හැදෙනවා, පටපනුව හදනවා, පටපනුව කෝෂයක් බඳ ගන්නවා. අනේ අපිට නූල් දෙන්න නෙමෙයි, ඌට සමනලෙක් වෙන්න. මිනිස්සු මොකද කරන්නේ? කෝෂය බැඳට පස්සේ ඒවා පණුව පිටින්ම උතුරන වතුර හට්ටියකට දාලා තම්බනවා. තම්බන්නේ මොකද? අර නූල එතකොට කැඩෙන්නේ නැත්තම් කැඩෙනවා. ඊට පස්සේ නූල එක කෙන්දක් ගත්තාම යාර ගාන දිග නූල්, පට නූල්. අන්තිමට පටපණුවට මැරෙන්නුනේ ඌම බැඳපු කෝෂය නිසානේ. ඈ, පටපණුව කෝෂයක් නොබැඳන මිනිස්සු පටපණුව විතරක් තම්බනවාද? නෑ, නූලෝ නෑ උට තම්බන්න. නමුත් පටපණුවට තැම්බෙන්න වුණා. සංඛාරයට අර්ථ දක්වන්නේ ඒ වගේ ධර්මයි. අපි ඇති කරගන්න සංඛාරයට දුක් විඳින්න වෙලා තියෙන්නේ කාටද? අපිටම. පටපණුවගේ කෝෂයෙන් පටපණුව මැරෙන්න වුණා වගේ පෙනෙන රූපයේ ශුන්‍යතයි අනාත්මයි. පෙනෙන රූපයේ ඇස් ඉදිරිපිට තියාගෙන ඔබ උපාදාන වශයෙන් හිත හැසිරෙනවා. මොකද්ද? රූපං අත්තතෝ සමනුපස්සති. මේ සත්‍යයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියන තැනකින් ඔබ පෙනෙන රූපේ දිහා හිතුවාම ඔබේ හිත ඔබයි රූපේ ගැන හිතන්නේ ඔබම රැවටෙනවා දැන් රූපේ කෙනෙක්ගේ කියලා. රූපේ කෙනෙක් කියලා හිතන්නේ කවුද? රූපය චිත්‍රය. චිත්‍රය කෙනෙක් කියලා හිතන්නේ කවුද? තමා. ඊට පස්සේ ඕගොල්ලම රැවටෙනවා ඕගොල්ලෝ හිතපු එකට මොකද්ද? කෙනෙක් කියලා. ඕගොල්ලම රැවටෙනවා ඕගොල්ලෝ හිතපු එකට කෙනෙක් කියලා. දැන් අත්වාද උපාදානයේ ඔන්න ඒ උපාදාන වශයෙන් අරගෙන තමන්ම ඊට පස්සේ පෙනෙන රූපය අනාත්මයි. ඒ රූපය තාත්තා හැටියට, මල්ලි හැටියට, අයියා හැටියට හිතුවා. දැන් තමන්ම හිතපු දේ රූපය ගැන, නමුත් දැන් තමන්ටම පෙනෙන්නේ රූපේ මල්ලි හැටියට, තාත්තා හැටියට, අයියා හැටියට. ඊට පස්සේ කාම උපාදානය කියන්නේ වටිනාකම දැනෙන විදිහට. පෙනෙන රූපේ කිසිම වටිනාකමක් නැහැ. වටිනාකමක් දැනෙන විදිහට මෙච්චර වටිනවා කියලා තමුණු හිතන්නේ. ඊට පස්සේ පෙනෙන රූපෙයි තමන්ගේ හිතේ වටිනාකමට හිතපු එකයි දෙකම එකට එකතු කරලා විඥාණයෙන් දැනගන්නවා රූපය මෙච්චර වටිනවා කියලා. මේ තමන්ගේ විඥානේ ආරම්මණය පිහිටනවා. ඉදිරියෙන් තියෙන රූපාරම්මණය වටිනවා කියලා හිතන පැත්ත තණ්හාව, කර්ම නිමිත්ත. මේ කර්ම නිමිත්ත තණ්හාව රූපාරම්මණය පිහිටියාම කර්ම විඥානය කියන්නේ රූපය වටිනවා කියලා දැනගන්නවා. ඊට පස්සේ කෙලෙස් තව හොඳ දක්ෂ වැඩක් කරනවා. ඊට පස්සේ ඕකේ තියෙනවා ග්‍රන්ථ කියලා කෙලෙසයක් ගොතනවා. උපාදාන දෙක තුනක් එකට අල්ලලා මහනවා. පාට දෙක තුනක්, පංගස් දෙක තුනක්, පාට වර්ග කීපයකින් එකට තියලා ගොතලා පැදුරුව යන්න පුළුවන් නේ. ඒ වගේ මේ කනබුන ආහාරයෙන් හැදුන ඇස් ඉදිරිපිටට ආපු අනාත්ම රූපයට තමන්ගේ සිතේ අත්වාදයන් අත්වාද උපාදානය තියදුනොත්, කාම උපාදානය තියදුනොත් තාත්තා තාත්තට කැමති. කැමැත්ත කාම උපාදානය, කෙනෙක් කියලා පෙන්නක අත්වාද උපාදානය. තව කර්ම කර්මානුරූපව උපන්න කර්ම රැස් කරගෙන යන සත්‍යයක් තාත්තා කියන කෙනෙක් කියන දිට්ඨියක් තියෙයි. ඔකට කියනවා උපාදාන චේව උපාදාන සම්පයුක්ත ධම්මා. උපාදානයක්ද වෙන උපාදාන උපාදානය හා යෙදුණුද ධර්මය මොනවද කියලා අහනකොට අභිධර්ම තථාගතයන් වහන්සේ හොඳට පෙන්නනවා මේක. ඔබට රත්තරන් විතරක් පෙවුනොත් ඒක කෙනෙක් කියලා පෙනෙන්නේ නැහැ, පුද්ගලයක් කියලා පෙනෙන්නේ නැහැ, වටිනවා කියලා පෙනෙනවා. එතන ඉදලා තියෙන කාම උපාදානය විතරයි. අම්මට ආදරේ, තාත්තට ආදරේ, දුවට පුතාට ආදරේ කියන තැන ditthi උපාදානයක් තියෙයි, අත්වාද උපාදානයක් තියෙයි, කාම උපාදානයක් තියෙයි. උපාදාන තුනක් එක අරමුණේ යෙදුනහම පුද්ගලෙයි පුද්ගලයාට කැමති වෙලා මේ තියෙන්නේ. තමන්ගේ හිතේ තියෙන මේ ගතිය බාහිර රූපේ පැත්තට දැසගත්තාම දැන් අපිම රැවටෙනවා බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා. අනේ මේ බාහිර ස්පර්ශ ආයතන හය නැති වෙලා යනවා. නමුත් එහෙ හිටියා ඉන්නවා කියපු නිමිත්ත නැති වෙන්නේ නැහැ. ඒකයි දැන් අම්මා ඉන්නවා ඉන්නවා කියලා බැලුවා. ඒ ආහාරයෙන් හැදුණු රූපය නැති වුණාට අම්මා කියන නිමිත්ත නැති වෙනවද අපේ මනසේ? ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයේ පුද්ගලයේ සත්‍යය ඉන්නවා ඉන්නවා කියලා ඇසුරු කළාම ස්පර්ශ ආයතන හය යම් දවසක නැති වෙයි. නමුත් ඒ ආරම්භය හදපු නිමිත්ත නැති වෙන්නේ නැහැ. ඒ නිමිත්ත හේතුව නම් මොකේදද? ආයෙත් ප්‍රතිසන්දි වශයෙන් පැමිණලා මේ වගේ කයක් හදන්න. ආයෙත් මේ වගේ ස්පර්ශ ආයතන හයක් හැදෙනවා. එදාටත් මේ ස්පර්ශ ආයතන හයේ ශුන්‍යතාවය ඒ ආරම්භය තමන්ගේ මනසෙන් රාගදේශ මොහ හදාගෙන ස්පර්ශ ආයතන හයේ වටිනාකම පුද්ගලියෝ ඇති කරගත්තේ, ලෝකේ හදාගත්තේ, දුක හදාගත්තේ කියලා පෙන්වන්න කෙනෙක් හිටියේ නැත්නම් එදාටත් ඔය වර්ධ කරනවා. එතන ස්පර්ශ ආයතන හය නැති වෙනකොට ඒ කර්ම නිමිත්තෙන් ආයත් යනවා. මේ පටිච්ච සමුප්පාදේ පැවැත්මේ කෙරවලක් නැහැ. අනවරාග්‍රයි. මේ සත්වයාගේ මුල් කෙලවරක් නැහැ කියන වචනේ නෙමෙයි කියන්න සුදුසු. අවිද්‍යාවේ මුල් කෙලවරක් නැහැ. මේ ස්පර්ශ ආයතනයි ඇත්ත නොදකීමේ කෙලවරක් නැහැ. පෙර ජීවිතය ඇත්ත නොදැක්ක නිසා පුද්ගලයේ සත්වයේ ඉන්නවා කියලා රැවටුණා. ඒකට විපාකෙට දැම්මේ සත්ව පුද්ගල නොවන ශුන්්‍යත ස්පර්ශ ආයතන හයක් හම්බ වුණා. අද මේකේ ඇත්ත නොදැක්කොත් සත්වයේ පුද්ගලයේ ආත්ම හැටියට හිතනවා. තමන්ම හිතුවාම තමන්ගේ කර්මයට තමන්ටම විපාක වෙදින්න වෙනවා. තමන්ටම පෙනෙනවා දැන් ස්පර්ශ ආයතන හය පැති පුද්ගලයෝ ඉන්නවා, සත්වයෝ ඉන්නවා කියලා. ඒ ඉන්න සත්වයෝ එක්ක රණ්ඩු වෙනවා, ගහගන්නවා, බැනගන්නවා. එමේ තමන්ගේම කර්මයට විපාකයක්. පටපනවා. දැන් කෝෂය නිසාම මැරෙන්නුනා වගේ තමන්ගේ කෙලෙස් නිසාම තමන්ට දුක් විඳින්න වෙලා. දැන් ඉතින් ඉන්න අය එක්ක ගහගන්නවා, බැනගන්නවා, රණ්ඩු වෙනවා. අනිත් තැනත් මේ වගේම අවිද්‍යාව නිසා එතනත් තමන්ගේ පැත්තට රැවටෙනවා. තමන් ගාව අවිද්‍යාව නිසා එහා පැත්තට රැවටෙනවා. අවිද්‍යාව අතර ගනුදෙනුවක් මේ තියෙන. ඔහොම රණ්ඩු වෙලා ගහ බැනගෙන ওই විදිහට ඉඳලා ආයත් ස්පර්ශ ආයතන හය අතහැරෙනවා. අර නිමිති ටික ඉතුරු වෙනවා. ආයත් ප්‍රතිසන්දිට යනවා. මේ අවිද්‍යාවේ මුල් කෙලවරක් නැහැ. ඉතින් යම් දවසක මේ ස්පර්ශ ආයතන හයේ ශුන්්‍යතාවය තේරුම් ගත්තොත් කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් අනුමානෙට අහගන්නවා යම් දවසක ඔබ සතුටු වෙන, ඔබ ජීවත් වෙන ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ කෙලෙස් ටිකකින්. මේ ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි නොදකිනකම නිසා ඔබේ ලෝකය අද පවතින්නේ ස්කන්ධ සහ කෙලෙස් කියන මේ ධර්මතා දෙකකින්. ලෝකය කියන එක හිත පැත්තට විතරක් ගන්න එපා ලෝකේ තියෙන කියලා වැරදි. ස්කන්ධ පැත්තට විතරක් තියන්න එපා, ආයතන පැත්තට විතරක් තියන්න එපා ලෝකේ කියන එක වැරදි. ලෝකය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ ස්කන්ධයි කෙලෙසුයි දෙකම එකතු වෙලා. කන බොන ආහාරයෙන් හම්බුනේ රූපය. ඒ රූපේ පැත්ත ඇත්ත නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් තණ්හාව ඇති වෙන තාක් අම්මා කියලා හිතුවා. අවිද්‍යා තණ්හා කර්ම කියලා හිතපු කෙලෙස් ටිකයි කනබුන ආහාරයෙන් ඇදුණු රූපයි කියන දෙකම එකතු වෙලා පංච උපාදානස්කන්ධයක් හදලා අම්මව හදලා දුක ගෙනත් දෙන්න. තමන්ව හදලා නංගි මල්ලි රන් රිදී මුතුමැණික් කියලා මේ ලෝකය හදලා තියෙන්නේ ස්කන්ධ සහ කෙලෙස් කියලා දෙකකින්. ඒ නිසා හිතම ලෝකෙ පැත්තට ගණ්ඩත් එපා, හිතම බාහිර පැත්ත ලෝකය කියන්නේ බාහිරයි කියලා ගණ්ඩත් එපා. ලෝකයම බාහිර නම් හිතල දුක් වෙන්න බෑනේ. ලෝකයම හිතේ නම් බාහිර කැඩෙන බිඳෙන දවසට දුක එන්න බෑනේ. දැන් ඕගොල්ලන්ට හිතෙන් දුක් විඳින්න පුළුවන්, බාහිර කැඩලා බිඳලා දුක් විඳින්න පුළුවන් නේද? ඒ මොකද තමන්ගේ ලෝකය කියන එක දෙපැත්ත මැසුරු කරමින් පවතිනවා. හිත පැත්තේ තියෙන නිමිති ටික පවතින්න රූප මේ අනාත්ම ස්කන්ධ ටික උපකාරයි. අනාත්ම ස්කන්ධ ටික පවතින්න හිතේ තියෙන කෙලෙස් ටික කෙලෙස් පැත්ත උපකාරයි. ඔවුනොවුන්ට උපකාරීව පවත්වනවා මොකද්ද? දුක. යම් වෙලාවක මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ටික දැක්කොත් නැති වෙනවා ඕගොල්ලන්ට අවිද්‍යා කර්ම තණ්හා කියලා කර්ම භවය නැත්තම් කෙලෙස් ටික නැති වෙනවා. මේ රූපේ පැත්තේ ඇත්ත දකින්න පුද්ගලයෝ ඉන්නවා, සත්වයෝ ඉන්නවා, වටිනා දේවල් තියෙනවා කියලා හිතනකම ටික අඩු වෙනවා, ගෙවෙනවා. ගෙවෙන්න ස්පර්ශ ආයතන හයේ සත්ව පුද්ගල නොවන ස්වභාවය මතුවෙනවා. වටිනවා නෙමෙයි දුක කෙනක් දෙන ධර්මයක් කියලා දුක්ඛ ස්වභාවය මතුවෙනවා. තියෙනවා නෙමෙයි හටගෙන නැති වෙනවා කියලා අනාත්ම ස්වභාවය මතුවෙනවා. ස්පර්ශ ආයතන හයේ ත්‍රිලක්ෂණීය මතුවෙන්න මෙහි සත්‍ය පුද්ගලිය ආත්මීය දේවල් නිට්ටයයි සැපයි ආත්මයි කියලා හිතේ තියෙන ගතිය ගෙවෙනවා. එදාට කෙලෙස් ටික ගෙවුනහම කෙලෙස් ටිකට ස්කන්ධ හිත නැහැ, ස්කන්ධ කෙලෙස් ස්කන්ධ බලාගෙන පවතින්නේ නැහැ. ස්කන්ධ ටික නිසා කෙලෙස් උපදින්නේ නැත්තම් මේ ලෝකයේ කියන එක පවතින්නේ නැහැ. අද දුක් විඳින්න තියෙන නෑදෑය ගෙවල් දොර රන් රිදී මුතුමැණික් වස්තු නැහැ. තමන් කියලා දුක් විඳින්න ඇහැ කන දිව නාසය ශරීරය නැහැ. මේ ලෝකේ දුක් විඳින්න දුක ගෙනත් දෙන්න මිනිස්සෙකුට තියා දෙවියෙකුටවත් උබෝ දුක් කරන්න බෑ. බ්‍රාහ්මණයෙකුටවත් උබෝ දුක් කරන්න බෑ. දුක් කරන්න ඔබ එළියේ ඉන්නේ නැහැ. කැටකුරුල්ල තමන්ට නොසුදුසු තැන හිටපින් දන්නේ උගුස්සට ගහගෙන ගියේනේ. ඔබ අනුන්ට ගහන්න පුළුවන් තැනක හිත තියාගෙන ඉන්නකම් දුක් විඳින්න පුළුවන්. ඇහැ මම කියලා මගේ කියලා ඉන්න තාක් අනිත් අයට රිද්දන්න පුළුවන්. අනිත් කෙනාට පුළුවන් ඇහැට ගහන්න ඇහැ මම වෙනවාම මොකද වෙන්නේ? දුක එනවා. ඉතින් මෙන්න මේ කෙලෙස් ටිකයි ස්කන්ධ ටිකයි දෙක එකට වෙලයි ලෝකේ උපදිලා තියෙන්නේ. පුද්ගලයා ඉපදිලා තියෙන්නේ, සත්වයා ඉපදිලා තියෙන්නේ. මේ සත්වයා මරණේ කොහෙවත් ඉඳන් ආපු කෙනෙක් නෙමෙයි, කොහාටවත් යන කෙනෙකුත් නෙමෙයි. ආයෙත් මේ සත්ව පුද්ගල භාවයෙන් දුක් විඳලා මේ ආයතන ටික නිරුද්ධ වෙනවා. ඒ කෙලෙස් ටික නිසාම ආයත ස්පර්ශ ආයතන හයක් හදා ගන්නවා. ආයෙත් දැන් පුද්ගලෙක් උපදිනවා නෙමෙයි, අනාත්ම ස්පර්ශ ආයතන හයක් හදා ගන්නවා. ආයත එදාට ඒ ස්පර්ශ ආයතන හයි ඇත්ත නොදන්නාකම නිසා කෙලෙසයකට ආයත් පුද්ගල භාවය උපදවා ගන්නවා. පුද්ගල භාවය එතන එතන උපදවාගෙන දුක් විඳිනවා මිසක පුද්ගල භාවය යන්නේ නැහැ. පුද්ගල භාවය එතන එතන හදාගෙන දුක් විඳිනවා. පටිච්ච සමුප්පාද ධර්මතාවයක් වෙනවා. අවිද්‍යාව නිසා සංඛාරය, සංඛාර නිසා විඥානය, විඥාන නිසා නාම රූපයි කියලා ධර්මතාවයක් වෙනවා. නමුත් අපිට බැලුව බැලමට පෙනෙන්නේ පුද්ගලයෙක් ආවා වගේ, පුද්ගලයෙක් යනවා වගේ. ස්පර්ශ ආයතන හය ශුන්‍යයි, අනාත්මයි. ඒ ටිකට සත්‍ය පුද්ගලය කියන හැඟීම සිත පැත්තේ අනවබෝධය නිසා, අවිද්‍යාව නිසා ඇති කරගන්න හැඟීම. මේ හැඟීම ස්කන්ධ ටිකට තබලා අද පුද්ගල භාවය උපදවාගත් එකක්. අද දුක් විඳ හැකි. දැන් මේ මගේ රූපෙන් දුක් විඳ හැකි ඔබට. මේ රූපය කනබුන ආහාරයෙන් හැදුණු අනාත්ම රූපයක්. ඔය රූපය ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා මේ රූපය මම කියන හැඟීමක් හිතේ තියෙනවා. හිතේ තියෙන මම කියන මාන අනුසයත් කනබුන ආහාරයෙන් හැදුණු රූපයත් දෙක එකට විතරා අද ඔබ මාව උපදවාගෙන ඉන්නවා. පෙර ජීවිතේ ඉඳන් මේ මම ආවේ නැහැ. පෙර වැරද්දට හැදුණ විඥාන නාම රූප සලතන පස්සේ වේදනා කියන ස්කන්ධ ටික විතරයි. අද ස්කන්ධ ටිකේ අවිද්‍යාවටයි මම කියන හැඟීම ඇති කරගත්තේ. ඒ හැඟීම දැන් මේ කය අල්ලගෙන කය මම වගේ වෙලා දැන් ඔන්න මම උපද්දවාගෙන මම ඉපදිලා දුක් විඳිනවා. මේ කය එහෙමම නැති වෙනවා. අර හිතේ තියෙන මම කියන කෙලෙසයට, කෙලෙස් ටිකට මේ වගේම විඥානයේ රූපයකට බැහැගෙන ආය මම ඉපදිනවා නෙමෙයි. ඒ මම කියන ටික කෙලෙස් නැත්තම් කර්ම නිමිත්ත. ඒ සංඛාරය නිසා, ඒ කර්මය නිසා ආයත් විඥාන නාම රූප සලයතන පස්ස වේදනා කියලා ආයත් ධර්මතාව ටිකක් හැදෙනවා. සංඛාරයේ විඥානයේ උපද්දල නතර වෙනවා මිසක මේ මම කියන හැඟීම ප්‍රතිසන්දිය පිණිස සිතක් උපද්දල නතර වෙනවා මිසක මේ හැඟීම යන්නේ නැහැ. ඒ සිතත් එක්ක මාව යන්නේ ආය කොහාටවත්. මේ හිතේ මම කියන ගතිය තියෙන්නේ. ඒ හිතෙන් ප්‍රතිසන්දි සිත උපද්දලා නතර වෙනවා. විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනවා. විඥානය නිසා නාම රූප වෙලා ආයතන හැදුනා කියලා මේ වගේ ස්පර්ශ ආයතන හයක් අද හැදේ. අනාත්මය ආපහුවේ ස්කන්ධ ටික අනාත්මයි කෙනෙක් ගෙනෙන්නේ. අද මේ ටික තේරුම් ගන්න බැරුව මේ කයට අදත් හිතනවා මොකද්ද? මම කියලා. දැන් ඔන්න මම කියන හිතේ කෙලෙසේ මානංශය අස්මිමානේ ඒක මේ රූපෙට තබලා තැබුවාම රූපේ කෙලෙසේට හිතේසි වුණාම කෙලෙසේ රූපෙට හිතේසි වුණාම දෙන්න එකතු වෙලා හදනවා මොකද්ද ලෝකේ මාව තමන් ඉපදිලා දැන් ආයි මේ අද මේ මම මරණයෙන් පස්සේ යන්නේ දැන් මේ උපදවාගෙන හුද්දට දුක් විඳිනවා දැන් මට ගැහුවා මට බැන්නා මට නිඳා කළා මට හින්ටය ගැහුවා මන් දිහා උරෝල බැලුවා මට අසාධාරණයක් කෙරුවා මට අවඩක් කෙරුවා කියලා දැන් මං හින්ද හොත්තට රස විඳ විඳ කෑවේ උග්ගහක් අපි හොත්තට හපන්නේ හපලා හපලා අර උරන්න පුළුවන් පැණි ටික උරන්නේ ඒ වගේ මම ඉන්නකම් හොත්තට දුක් විඳ හැකි ආයතන හයි මේ ස්කන්ධ ටිකයි කෙලස් ටිකයි හැදුවේම Tamanට සැපවත් වෙන්න තමන්ට දුක් විඳින්න පුළුවන් වෙන්නයි. දැන් කෙනා හදාගත්ත කෙනාට ඉතින් දුක් විඳින්න වෙනවා. ජාති දුක, ජරා දුක, මරණ ශෝක පරිදේ දුක් තුන සොක්කම විඳින්න වෙනවා. ඊට පස්සේ මේ ස්කන්ධ ටික ආයෙත් මෙතන නිරුද්ධ වෙනවා. ආයෙත් මම කියන කෙලෙසේ මුල් වෙලා මේ වගේම ආයතන ටිකක් හදනවා. විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. ඔන්න එදාට ඒ ස්කන්ධ ටිකේ ආයතන ටික නොදන්නා කම නිසා ආයෙත් මම කියන හැඟීම හදා ගන්නවා. එතකොට එදාට ඒ කය මම වගේ. එතකොට ඒ නිසායි එදාට මම මගේ කය මේ හැඩේ නෙමෙයි, මේ වර්ණේ නෙමෙයි වෙන්න පුළුවන්. එදාට එතන ප්‍රත්‍යයෙන් හැදුණු ආයතන ටික මම කරගන්න නිසා එදාට මම වෙනස් වෙන්න ඕනවා. නමුත් මේ මම මොන යන්නේ ඊගවට උපදිනකොට මේ විදිහෙන් වෙන්න වෙනවා. තේරෙනවා මේ කියන්නේ? මේක ගැඹුරුයි. නමුත් ඕගලන්ට මම බොහොම මෙස්සිතින් මතක් කරන දෙයක් තියෙනවා. මේ අවුරුදු 50-60 ගැන විතරක් බලන්න එපා. කොහොම හරි ජීවත් වෙන්න කටයුතු කරන්න එපා. මේ ධර්මතාවයේ තේරුම් ගන්න බැරුව සසර ආපු ගමන මග කෙලවරක් නැහැ. අති දීර්ඝයි. එච්චර දීර්ඝ සංසාරයක කිසි කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් නැතුව විතක සුගතියට විතක දුගතියට සුගති දුගති දෙකට වැටි 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 මේ අතට පෙරලි 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 දීර්ඝ සංසාර ගමනක් ආපු යන අපි පෙර පිනකට මනුස්ස ජීවිතය බුද්ධෝත්පාද කාලයක් ලැබුණේ මේ ස්පර්ශ ආයතන හයේ සැබෑ ස්වභාවය ඔබ අවබෝධ කර නොගන්නතා මේ සසර ගමන කෙලවර වෙන්නේ ඒ හින්දා මේ කතා කරන දේ මෙතනින් අවසන් කරන්න එපා නොතේරුණත් අපිට නොදන්න නොතේරෙන මොකද්ද ධර්මතාවයක් තියෙනව නේද කියන තැනකින්වත් හිත තබාගෙන මේ කොහොසේම හිත මෙහෙවන්න උත්සාහවත් වෙන්න ජීවිතේ මේ ධර්මයේ තේරුම් ගන්න මුළු ජීවිතේම කැප කළ මරණාසන්න මොහොතේ හෝ මේ දර්ශනය දැක්කත් ඒත් ප්‍රමාද නැහැ සසර ගමනට සාපේක්ෂව ඒත් වහා නිවන් දැක්ක ඉක්මනට නිවන් දැක්කා වගේ ඒ නිසා මේ මොහොතේදී අද අදම තාම නැහැ කියන තැනකින්වත් මේ දැන් ඕනි කියන තැනකින්වත් බලාපොරොත්තු වෙන්න එපා නමුත් මේ අවබෝධය සාක්ෂාත් වෙනකන් අතහරින්න එපා ඉතින් මේ ස්පර්ශ ආයතන හයේ ශුන්‍යතාවය පෙන්නලා ඔය ඇත්ත නොදන්නා කම නිසා සිතේ තියෙන කෙලෙස් ටිකකටයි ස්පර්ශ ආයතන හය පැත්ත ඇත්ත කරලා තියන්නේ කියලා බුදුරජාන් වහන්සේ පෙන්නලා ස්පර්ශ ආයතන හය ඇත්ත වෙච්ච මානසික මට්ටමටයි ලෝකේ කියලා කිව්වේ ස්පර්ශ ආයතන හය ඇත්ත කළේ කෙලෙසේට ස්පර්ශ ආයතන හය ඇත්ත කරන කෙලෙසේ ඇති උනේ මොකේදද ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි බලන්න බුදුහාඳුර පෙන්වපු අවවාදේ නොහික්මුණු කම නිසා අවිද්‍යාව නිසා ස්පර්ශ ආයතන හයේ පවතින ඇත්ත පෙන්නලා ඒ ඇත්ත දැක්කොත් මේ කෙලෙස් ටික නැති වෙනවා කෙලෙස් නැති වුණොත් මේ කෙලෙස් ටික මේ ආයතන ටිකට පත් වෙලා ලෝකයේ උපදිනවා කියන තැනින් ඔබ මිදෙනවා කියන දර්ශනය බුදුරජාන් වහන්සේ පෙන්නලා ඒකට යන ගමම්මග හැටියට පෙන්වුවේ මොකද්ද සම්මාදිට්ඨි. ඒ හින්දා මේ ස්පර්ශ ආයතන හයේ තියෙන ඇත්ත ඇති හැටි ටික ටික පෙන්වන්න. ඔබ දැන් මේ සතිපට්ඨානේ වඩන්න සුදුසුයි මේ දර්ශනය අහගත්ත කෙනා. මොකටද මේ ස්කන්ධ ටිකේ ඇත්ත නොපෙන්වුවොත්, ඒ ස්කන්ධ ටික ස්පර්ශ ආයතන හා ආරම්භය තමන්ගේ මනස තුල රාග දේශ මොහ කියන කෙලෙස් හැදිලා ඒ කෙලෙස් ටික ස්පර්ශ ආයතන හයම බදා ගන්නවා. ස්පර්ශ ආයතන හය තමන්ගේ මනසේ තියෙන කෙලෙස් ටික ස්පර්ශ ආයතන හය මත පතිත වෙච්ච ගමම්ම ලෝකේ උපන්න දුක උපන්නා. දුක, දුකට හේතුව මේ කෙලෙස් ටික. කෙලෙස් ටික නැති වුණොත් මේ ලෝකයේ මේ දුක නැහැ. ඒකට හේතුව මේ කෙලෙස් ටික නැති වෙන්න මොකද කරන්න ඕනේ? ස්පර්ශ ආයතන හය ඇත්ත දකින්න කියන එක. මේ සම්මා දිට්ඨිය ස්පර්ශ ආයතන හය ඇත්ත දකින්න එක විනා වෙන දුකෙන් මිදෙන්න ක්‍රමයක් ඇත්තේම නැති බව හොඳට මතක තබා ගන්න. ගොඩාක් දෙනෙක් අද හිතනවා ඕවා එකක්වත් ඕනේ නැහැ, තණ්හාව නැති කළා නම් දුක නැති කර හැකි කියලා. නමුත් මම හැමදාම ඔයගලන්ට මතක් කරන එක දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දුක, දුක ඇති වෙන්නේ තණ්හාව නිසායි, තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා දුකත් දුක ඇතිවීමත් නැතිවීමත් කියන ධර්මතාවය පෙන්වනවා. නමුත් මාර්ගයක් පැනෙන්නේ නැහැ එහෙනම් තණ්හාව නැති කරන්න කියලා. ඔහෙන් තණ්හාව නැති කරන්න බෑ. දරුව හැටියට දකින්නකම් තණ්හාව නැති කළ හැකිද? අම්මා හැටියට දකින්නකම් තණ්හාව නැති කළ හැකිද? රත්තරන් රිදී මුතු මැණික් කියලා දකින්නකම් තණ්හාව නැති කළ හැකිද කියන්නේ? බෑ. යම් වෙලාවක ඔගොල්ලෝ තණ්හාව නැති කරන්න වෙහෙසෙන්න ඕනේ නැහැ. ඇත්ත දැකපු දවසට වටිනාකම ගෙවෙන්නේ ඉබේමයි වෙහෙසක් නැතුව. ඔකට ඕනනම් ඔගොල්ලෝ බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ පටිසම්භිදා මග්ගේ දෙවනි කොටසේ අභිසමය කතා කියලා කොටසක් තියෙනවා. ඒකේ හොඳ උත්තරයක් දෙන ඔය කෙලෙස් නැති කරනවා කියන එකට. ඒක වැරදි කියන එකට. ඒ කියන්නේ දැන් තණ්හාව නැති කරනවා කියන එකට හොඳ උත්තරයක් තියෙනවා. ඒ කියනවා මාර්ගයකින්, කියන්නේ ලෝකෝත්තර මාර්ගයකින් අතීත කෙලෙස් හිඳින්නෙත් නැහැ. අනාගත කෙලෙස් හිඳින්නෙත් නැහැ. වර්තමාන කෙලෙස් හිඳින්නෙත් නැහැ කියනවා. ඉතින් යමෙක් කිව්වොත් අතීත කෙලෙස් හිඳිනවා කියලා, අතීතය කියන්නේ නිරුද්ධ වෙච්ච එකක්, නැති වෙච්ච එකක්, අස්තංගයට ගිය එකක්, හටගෙන පහ වෙච්ච එකක්, නැති දෙයක කෙලෙස් හිඳිනවා කියන මෝඩ දර්ශනයක් කියන නිඳාකට යුතුයි කියනවා. ඉතින් අනාගතයේ ධර්මයක් අරඹය කෙලෙස් නැති කරනවා නම්, අනාගතය කියන්නේ නූපන්න එකක්, නොහටගත් එකක්, පහළ නොවුණු එකක්, හටගත්තේ නැති එකක්, නූපන්න දෙයක කෙලෙස් නැති කරන්න හදනවා කියන මෝඩ දර්ශනයක් කියනවා. ඉතින් වර්තමානයේක කෙලෙස් හිඳිනවා කියලා කියනවා නම්, වර්තමානයේක මාර්ගය කියන්නේ කුසල් කෙලෙස් කියන්නේ අකුසල් කුසල් අකුසල් දෙක එකට තියෙනවද කියලා අහනවා. එතකොට එහෙමනම් වෙනවා රාගෙන් රත් වෙලා ඉඳගෙන රාගය නැති කරන්න වෙනවා, ද්වේෂයෙන් දෘඪ වෙලා ඉඳගෙන ද්වේෂය නැති කරන්න වෙනවා, මෝහයෙන් මෝඩ වෙලා ඉඳගෙන මෝහය නැති කරන්න වෙනවා. මොකද වර්තමානයේක කුසල කුසල එකට යෙදෙනවද? මාර්ගයේ කුසල් කෙලෙස් යකුතල් මාර්ගයෙන් කෙලෙස් නැති කරනවා නම් කුසල කුසල් දෙක එකට වෙනවද? වෙන්නේ නැහැ. එහෙමනම් වර්තමානයේ කෙලෙස් නැති කරනවා කියලා කියනවා නම් එහෙනම් කියන්න වෙනවා රාගයෙන් යුක්ත කෙනා රාගය නැති කරනවා, ද්වේෂයෙන් යුක්ත කෙනා ද්වේෂය නැති කරනවා, මෝඩකම යුක්තවම මෝඩකම නැති කරන දර්ශනයකුයි මේක කියලා නිඳාකට යුතුයි කියනවා. උපමාවකුත් කියනවා, අපි කියමු ගෙඩි හටගත්ත දැන් ගෙඩි නැති ගහක් අඹ ගහක් කපනවා අපි. අඹ ගහේ ගිය අවුරුද්දේ ගෙඩි හැදිලා දැන් මෙයා අතීත ගෙඩි කපනවද අයින් කරනවද? නැහැ. දැන් වර්තමානයේ ගෙඩි අනාගතේ තව ලබන අවුරුද්ද ගෙඩි හැදෙනව නම් ඒ ගෙඩි හැදිලාද ගහේ? නැහැ. දැන් මේ අවුරුද්ද තාම ගෙඩි හටගෙන නැහැ. දැන් ගහ කපනවා තුන් කාලෙන් එක කාලයකවත් තියෙන අඹ නැති වෙන විදිහට. නමුත් අඹ නැති කරලා අඹ තියෙන ගහක් කැපුවද? නමුත් තුන් කාලෙම තියෙන අඹ වලට ඉඩ ඉතුරු කළා නෑනේ. දැන් අතීත අඹ වලට තිබුණු පැවැත්මක් තිබුණා නම් ඒකත් නැසලා, අනාගතයට අඹ එන්න තියෙනවා නම් ඒකත් නැසලා, වර්තමානයේක අඹ නැති. අඹ නැති කරනවා කියන එක තුන් කාලෙම කළා තියෙනවා. අඹ කියන එකට ඉඩ නැහැ ගහ කපපු එකේ. ඒ වගේ අතීත කෙලෙසුත් හිඳිනවා, නූපන්න ධර්මයන් කෙරෙහි තියෙන කෙලෙසුත් හිඳිනවා, වර්තමාන තියෙන කෙලෙසුත් හිඳිනවා. මාර්ගය මොකද්ද? සම්මාදිට්ඨියෙන් ඇත්ත දකින්න එකයි සම්මාදිට්ඨියෙන් කරන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ කුසල් කුසල සිතකින් කරන්න පුළුවන් මොකද්ද? ඇත්ත දකින්නවා කියන එක. වර්තමානයේක ඇත්ත දකිනකොට මොකද වෙන්නේ? අතීත කෙලෙසුත් හිඳෙනවා, අනාගත නූපන්න ධර්මයන් කෙලෙසුත් හිඳෙනවා, වර්තමාන කෙලෙසියක් කියලා යමක් වර්තමානයකත් කියලා කෙලෙසියක් ඉතුරු වෙයි නම් තියෙන වර්තමානය කියලා කෙලෙසෙකුත් ඉතුරු වෙන්නේ නැහැ. වර්තමාන කරන්නේ යා මොකද්ද? මාර්ගයෙන් කරන්නේ ඇත්ත දකින්න එක. ඇත්ත දකින්නකොට තුන් කාලේ මනෝගිය කෙලෙස් නැති වෙනවා. සම්මා දිට්ඨියට මෝඩකම නැති වෙනවා මිසක මෝඩකම නැතිකරන්න ක්‍රමයක් නැහැ. කරවල වෙලාවට කරවල නැතිකරන්න මොකද අපිට කරන්න වෙන්නේ? අඳුර ගෝණි වලට කූඩ වලට පුරවලා පුරවලා අඳුර අයින් කරන්න පුළුවන්ද? නැහැ. අපිට අඳුර අයින් කරන්නත් ආලෝකය ඇති කරන්න දෙකම කරන්න වෙන්නේ එකකින්. එකක් කරනකොට දෙකක් වෙනවා. මොකද්ද? පහනක් පත්තු කළ හැකි. පහන පත්තු කරනකොට මොකද වෙන්නේ? අපි කරන්නේ ආලෝකයේ ඕගොල්ලෝ තෙල් දාලා, තිරේ දාලා, ගින්දර දැල්වලා ඕගොල්ලෝ වෙහෙසෙන්නේ, මහන්සි වෙන්නේ ක්‍රම හදන්නේ අඳුර අයින් කරන්නද ආලෝකයක් ඇති කරන්නද? ආලෝකයක් ඇති කළාම ආලෝකයේ කෘත්‍ය නෙමෙයිද අඳුර දුර වෙන එක? ඒ වගේ තෙල් දාලා, තිරේ දාලා, ගිනි කුරක් ගහලා ආලෝකයක් දැල්වන්න ඕගොල්ලෝ වෙහෙසිය යුත්තේ. ආලෝකයට අයිති වැඩක් තියෙනවා මොකද්ද? අඳුර දුරු කරනවා. ඒ වගේ සීලයක පිහිටලා සමාධි වඩමින් නුවණින් බලමින් සම්මා දිට්ඨිය ඇති කරගන්න යෝගුල වෙහෙසෙන්න ඕනේ. ඇත්ත දකිනකොට ඒකේ කෘත්‍යයක් තියෙයි මොකද්ද? මෝඩකම දුරු වෙයි, අවිද්‍යාව දුරු වෙයි. සම්මා දිට්ඨිසා විද්‍යා, විද්‍යා උපද අවිද්‍යා නිරෝධ, අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ, සංඛාර නිරෝධ විඥාන නිරෝධ, විඥාන නිරෝධ නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධාන්ති. වර්තමාන මේ ස්පර්ශායතන හයි ඇත්ත පෙන්නනවා කියන එක විතරක් කරන්න මහන්සි වෙන්නේ. මේ ස්පර්ශායතන හයි මම ඇත්ත පෙන්නවා. අනිමිත්ත ශුන්‍යත අපනහිතයි, අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයක් කියලා පෙන්නවා. ඒක නොදන්නාකම නිසා අපේ හිතේ මේ ස්පර්ශායතන හය පැත්තේ පුද්ගලයෝ ඉන්නවා, මිනිස්සුයෝ ඉන්නවා, සත්වයෝ ඉන්නවා කියන ගති ටිකක් අපේ හිතේ තියෙනවා. ස්පර්ශ ආයතන හයම හිතේ නෙමෙයි ඈ. ස්පර්ශ ආයතන හය පිටිසිඳ නොදන්නාකම නිසා පෙනෙන රූපෙ පැත්තේ වටිනා දේවල් තියෙනවා, මිනිස්සු ඉන්නවා කියන හැඟීමක් අපේ තියෙන. හැබැයි ඒ හැඟීමද නිකන් තියෙන්නේ නැහැ. පෙනෙන පැත්තේ ඉන්නවා කියලා හැඟීම තියෙනවා. ඒ හැඟීම පෙනෙන පැත්තේ තියෙන ඇත්ත පෙන්නන තාක් දුර වෙන්නේ. පෙනෙන පැත්තේ වටිනා දේවල් තියෙනවා නෙමෙයි, පුද්ගලයා ඉන්නවා නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්වුවොත් මොකද වෙන්නේ? ඒ පැත්තේ පුද්ගලයා ඉන්නවා, වටිනා දේවල් තියෙනවා කියන මේ ගතිය ගෙවෙනවා හිතේ. ඒ ගෙවීමට තමයි ආශ්‍රයෙන් මනස මිදුණා, කෙලෙසුන්ගේ මනස මිදුණා කියලා කියන්නේ. පෙනෙන පැත්තේ වටිනා දේවල් තියෙනවා, පුද්ගලයා ඉන්නවා නෙමෙයි කියන එක ඔප්පු කරලා පෙන්න ගන්න යන ගමනට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. තව පැත්තකින් සතර සතිපට්ඨාන කියන්නේ පෙනෙන රූපේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීමක් අපිට තියෙයි නම්, ඒ අපිට රූපේ ගැන මෙහෙම හැඟීමක් තිබුණොත් රූපය තුල තියෙන මෙහෙම ඇත්ත කියන එක පෙන්වන්නයි කායගත සතිය තියෙන්නේ. සතිපට්ඨානේ කායගත සතිය වඩන්න 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 රූපය ඇත්ත අවබෝධ වෙනවා. ඇත්ත අවබෝධ වෙන්න වෙන්න ඕගලන්ට තේරෙයි ඇත්තටම රූපය අනාත්මයි. අනාත්ම රූපය නිසා, රූපයේ ඇත්ත නොදකින කම නිසා අවිද්‍යාවෙන් මේ රූපය ආත්මයි කියන කෙලෙසියක් හටගෙන තියෙයි කියන එක දන්නවා. රූපය ඇත්ත නොදන්නා කම නිසා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන කෙලෙසියක් හටගෙන තියෙන්නේ කියලා නොදන්නකොට හිතෙන්නේ මොකද්ද? පටපණුවා උගේ කෝෂෙටම මැරෙන්නුනා වගේ අපේ සංකාරයටම අපිම අහු වෙනවා. අපිට තේරෙන්නේ පෙනෙන පැත්තේ කෙනෙක් ඉන්නවා වගේ. ඉතින් මේ අපේ වැරද්දටම අහු වෙලා අපිම චප්ප වෙලා දුකින් නොමිදුණු මේ සසර දීර්ඝයි පින්වතුනි. ඒකයි මේකට කිසි කෙනෙකුට දෝෂයක් කියන්න බෑ. ඉතින් බැන ගන්නව නම් කැටකුරුල්ල ඌටම බැනගත්තා වගේ තමන්ටම බැනගන්න තමයි වෙන්නේ. යම් කිසි කෙනෙක් ස්පර්ශ ආයතන හයේ සැබෑම ඇත්ත දැකලා මේ ස්පර්ශ ආයතන හය පැත්තේ සත්වයෝ ඉන්නවා කියලා, පුද්ගලයෝ ඉන්නවා කියලා, වටිනා දේවල් තියෙනවා කියලා මනස උපදින ගතිය මුදවා ගත්තොත්, නැති වුණොත්, ගෙවුණොත් ඒකට කියනවා ආශ්‍රවක්ෂයයි කියලා. ස්පර්ශ ආයතන හයේ තියෙන ඇත්ත දැකලා මේ ස්පර්ශ ආයතන හය පැත්තේ බොහෝම වටිනා දේවල් තියෙනවා කියලා තණ්හාව හිතෙන ගතියක් තිනවනක් ස්පර්ශ ආයතන හය ඇත්ත දක්නට ඒ ගතිය මිදුනහම කාමාශ්‍රයෙන් හිත මිදුනා කියනවා. මේ ස්පර්ශ ආයතන හය පැත්තේ පෙනෙන රූප ටිකේ ඇත්ත දැකලා සත්වය පුද්ගලයා ආත්මීය දේවල් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවනම් අපි ස්පර්ශ ආයතන හය පැත්තේ තියෙන රූපේ ඇත්ත බලනකොට ඒ හිතේ තියෙන සත්ව පුද්ගල හැඟීම මිදුනහම දිත්තාශ්‍රය මිදුනා කියනවා. අම්මා තාත්තා දුව පුතා රන් රෙදි මුතුමැණි ගෙවල් දොරවල් නැත්තම් කාර් වාහන ලොරි ගොඩනැගිලි බාහිර තියෙන්නේ කියලා අපිට හිතන ගතියක් තියෙන ස්පර්ශ ආයතන හය පිරිසිඳ දැකලා බාහිර හැම දේවල් ඇති බවට පෙන්නන කම මනසේ තියෙන්නේ කියලා දැක්ක පෙන්නන ගතිය මනසින් මිදුන බාහිර ගොඩනැගිලි ගෙවල් දොරවල් තියෙන්නේ කියලා පෙන්නන කම මනසෙන් ගෙවුනොත් භවආශ්‍රයේ හිඳුනා කියනවා. භවආශ්‍රයේ මිදුණු දවසට ඔගලන්ට ලෝකේ හම්බෙන්නේ ස්පර්ශ ආයතන හයයි. ඒ කියන්නේ එතකොට ලෝකේ හම්බෙන්නේ කොහෙන්ද? බාහිරෙන් හම්බෙන්නේ ස්පර්ශ ආයතන හයයි ලෝකේ හම්බෙන්නේ. ඒ කියන්නේ හම්බෙන්නේ මන ආයතන පැත්තෙන් කියලාද කියන්නේ? එදාට සිත පැත්තෙන්වත් කය පැත්තෙන්වත් එක පැත්තකින්වත් ලෝකෙ හම්බ වෙන්නේ ලෝක නිරෝධයම දකිනවා. ලෝක නිරෝධී සාක්ෂාත් වෙනවා. ලෝකයෙන් එතර වෙලා මේ ස්පර්ශ ආයතන හයේ නෑ එයාගේ නැති වෙන්න දේවල්. අද ඔහොම ඕගොල්ලෝ මෙතන ඉඳගෙන හිටියත් මහමුහුදු ගොඩ ගලාගෙන ඇවිල්ලා මෙතන ඕගොල්ලෝ ඉන්න මේ පරිසරය හැරෙන්න මුළු ඔක්කොම යට වෙලා කියලා කිව්වොත් ඇහුනොත් ආරංචි වුණොත් කොහොම හිටියට ඕගොල්ලන්ට පිච්චෙන්න දැවෙන්න දුකෙන්න පුළුවන් දේවල් වස්තු කොච්චර තියලා ඇවිල්ලාද ඕගොල්ලෝ උතුර ඉඳගෙන ඉන්නේ. ඒ දුක් ටික එන්නේ කර්ම භවය නිසා, කෙලස් ටික නිසා. එහෙම දේවල් තියෙනවා ඉන්නවා කියලා තියෙන ගතියට කියනවා කර්ම භවය කියලා, කෙලස් ටික. විපාකයත් කර්මයටම සැසඳෙනවා. තියෙනවා කියලා බලන්න ගියාම ඒ විදිහටම ධාතුවේ ආයතන ටික හැදිලා පෙනෙන අවස්ථාව විතරයි විපාක. ආයත් පෙනෙන දේ ඇති බවට පෙන්නන මට්ටම කර්ම. ආශ්‍රයන්ගේ මනස මිදුන, කෙලසුන්ගේ මනස මිදුන කියනකොට කොහොම ඉඳගෙන හිටියත් තමන්ගේ නැති වෙන්න, විනාශ වෙන්න බාහිර කිසිදු වස්තුවක් තියලා ඇවිල්ලා නෙමෙයි ඉඳගෙන ඉන්නේ. පරිහරණය කරපු ඇහැ රූප චක්කු විඥානේ නිරුද්ධවමයි. හම්බ වුණෙත් ශුන්‍යත දේවල්, අනාත්ම දේවල්මයි. බලන්න කියලා ගියත් ඇස් ඉදිරි පිටට එන්නේ ස්කන්ධ මාත්‍රයක් වන් විසක එයාට වටිනා දේවල් නැහැ. මෙහෙම ඉන්නේ ඉඳගෙන ඉන්නෙම නිවනේ පණවිඩ යොඩුක් විදියාගෙන. එයාට ඕනම් පුළුවන් මේ ජීවිතය ආයු සංස්කාරයේ හින්දෙන තාක්ම නැගිටින්න නැතුව ওই ඉරියව්වෙම ඉන්න පුළුවන් ඕනනම්. නැගිටලා යන්න සිහි කළ නුවණැතුව නිමිත්ත කර නැගිට්ටොත් විනා ඉබේ ඇති දෙයකට නැගිටලා යන්නේ. ගිහාට පස්සේ හැදෙනවා කියන නුවණයි මිසක අර මං කියන්නේ කන්නාඩිය ගාවට ගිහම මූණ බලන්න පුළුවන් කියන තැනක නුවණකින් යනවා මිසක තියෙන ඡායාව බලන්න කන්නාඩිය ඇතුලේ තියෙන මූණ පොඩ්ඩ බලලෙන්න යනවද නැහැ. මූණ අරගෙන යන්නේ ගිහම බලා ගන්න පුළුවන් විදියට. ඒ වගේ තමන් දන්නවා ගිහාම ඇස්තිදිරි පිටට ධාතුව තුළ රූප සංඥාවක් මැවිල පෙනෙයි කියන තැනකින් රූපයක් හැදෙයි කියන තැනකින් දන්නවා මිසක යන්න ඉස්සෙල්ලා ඒ රූපේ තියෙනවත් නෙමෙයි ඒ රූපේ දකින්න ඇහැ තාම ඉපදිලත් නැහැ. දැන් තියෙන්නේ මෙතන තියෙන රූප දකින්න ඇහැ විතරයි ඉපදිලා. එකම ඇහැක් තියෙනවත් නෙමෙයි. ඉතින් මේ වගේ ගැඹුරු දර්ශනයක් තියෙනවා. කොහොම හරි ජීවිතය උත්සාහවත් කරවන්න මේ දුක් භූමියෙන් දුක් සසරෙන් එතර වෙන්න. අද සමහර විට ඔබට තියෙන වැඩ කටයුතු රාජකාරි නිසා බණ දාන්න අහන්නවත් වෙලාවක් නැති වෙයි. හැබැයි මතක තබා ගන්න ඒ වැඩ කටයුතු රාජකාරි නිසා ධර්මය අහන්න වෙලාවක් නැතිකමින් ඒවට යෙදුනා කියලා. ඔබ සසරට වැටුණු දවසට ඔබ ආද රාජකාරි වැඩ කරපු කෙනා හෝ අය හෝ තැන හෝ එන්නේ නැහැ. ඒ අපා දුකෙන් ඔබව ගලවන්න, ඒ සසර දුකෙන් ඔබව ගලවන්න ඒ මුකුත් ඕනේ. ඒ කිසිම කෙනෙක් හෝ දෙයක් අද ඔබට තමන්ගේ ජීවිතේ සැප දුක් අනිත් අතට අනුන් අතට පාවලා දීලා තියෙන මානසික මට්ටමේ මුදවන්නේ. මරණයෙන් පස්සේ පැත්තකින් තබන්නකො. යම් ධර්මයක් හොයන්න මගේ මනස කොහොමද අද මේ ජීවිතේ නිවහල් තැනක තියාගන්නේ කියලා. උන්න ස්පර්ශ ආයතන හයම ශුන්‍යතාවයේ තේරුම් අරගෙන මේ කෙලෙස් ටික ගෙවාගත්ත කෙනා මේ ලෝකෙ කිසි කෙනෙකුට සැප දුක් බාර දෙලා නැහැ. කිසි දෙයකින් එයාව සැපවත් කරන්න දුක් කරන්නවත් බෑ. එයා දන්නවා ස්පර්ශ ආයතන හයට බැඳුනොත් ලැබෙන්නේ දුකමයි කියලා දන්නවා. ස්පර්ශ ආයතන හයෙන් මිදුනොත් ලැබෙන්නේ සැපමයි කියලා දන්නවා. ජීවිතේ සැපවත් වෙන හැටි හා දුක වෙන හැටි අනුවණින් දන්න නිසා එයා බාහිර දීලා නැහැ ලෝකෙට කවදාවත්ම සැප දුක් දෙක. එබඳු කෙනයි අටලෝ දහමෙන් කම්පාන වෙන්නේ. එයාටයි බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ කියලා කියන්නේ. ඈ බාහිත පාපී බ්‍රාහ්මණ පව් බහත බුනසා බ්‍රාහ්මණය කියලා කියනවා. මේ දේශනාව ගැඹුර වෙන්න පුළුවන්. නමුත් දිගට මහණ්ඩ කියන එක මතක් කරනවා. ඉදිරියේදී ඕගොල්ලන්ට වටිනා දහම් කරුණටයක් හම්බ වෙයි. මම පහුගිය කාලේ පොඩි ස්වාමීන් වහන්සේලට, පොඩි කියන්නේ අලුත පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා 30 ගණක් විතර ඉන්න තරුණ අය ඉන්න ගොඩක්. මට සතුටුයි. ඉතින් ඒ අයට හොඳ නුවණයි තරුණකම හින්දා. ඒ අයට උගන්වපු දේශනා තියෙනවා 25ක් විතර මං හිතන්නේ. ඒක ළඟදී වෙබ්සයිට් එකට දායි. ඒ ටිකත් අරගෙන ටිකෙන් ටික ටිකෙන් ටික අහන්න. සමහර විට ඔබට භවනා කරන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. භවනාව කියන්නේ අද අපි දන්නේ ඇස් දෙක වහගෙන එක තැනක ඉඳගෙන ඉන්න එකනේ. එහෙම ඉන්න ඕනේ චිත්ත භවනාවක් කරන්න බොහෝ සෙයි. නමුත් යෝනිසෝ මනසිකාරයට ඉරියව්වක් නැහැ. ඇත්තටම සතිපට්ඨානෙට ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාග්‍රිතේ භාසිතේ තුන්ෙන් භාවේ සම්පජානකාරී හොති. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිමින් කතා කරමින් කතා නොකරමින් මේ හැම වෙලාවකම සීනුවණින් කටයුතු කරන්න කියන එකක් තියෙන්නේ. නුවණින් හිත 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 වැඩ කටයුතු කරන්න. ගෙවල් දොරවල් අතු ගන්න, වළම් පෙඟන් ටික හොදන්න, ওই කටයුතු කරන්න. එහෙම නුවණින් හිතන්නත් බැරි නම් ওই දේශනා ටික එක මාස 6ක් අවුරුද්දක් අඛණ්ඩව පුළුවන් නම් ඉඩ ලැබෙන හැම වෙලාවකම මේ දේශනා ටික අහනකොට අහන්නේ අහන්න පුළුවන් පැය කාලක් නම් පැය කාල හොතට අහන්න විසිරිච්ච මනසකින් අර වැඩෙත් කර කර මේ වැඩෙත් කර කර වටපිටත් බලබල ළමයා දිහාත් බලබල බණ ටික අහනෝ පැයක් අහනවට වඩා ඒ කිසිම දෙයක් නොකොට විනාඩි 10ක් අහන්න හුඳ වමනාවෙන් ඊට පස්සේ ඒක නතර කරලා තියන්න එතනින් ඊට පස්සේ ආයෙත් මුකුත් එහෙ මෙහෙ එබෙන්ඩ කරන්න නැති විනාඩි 10ක් ඍජුවම අහන්න පුළුවන් වෙලාව බල ආයෙත් දාලා ආයෙත් විනාඩි 10ක් අහන විනාඩි 10 වටි ඉතා පිළිසිදු අහන විනාඩි 10 වටි බණ අහනවා කියන එක පෙන්නලා එක දේවල් කරමින් පැයක් දෙකක් ගත කරන කාලයකට වඩා එනිසා බණ අහනකොටත් හොඳ වුණාම මේ ටික අහන්න කියන එකත් මතක් කරනවා ඒකම මේ ධර්මයේ ගැඹුරු වුණාට මේක අතාරින්න නැතුව කොහොම හරි අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතයට පිහිටක් පිළිසරණ කරගන්න කියන එකත් මතක් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ නතුම්හාක කියන සූත්‍රයේ සිංහල තේරුම උඹලගේ නෙවෙයි කියන සූත්‍රයේ නම තමයි සිංහලෙන් ගත්තාම මොකද්ද? නුඹලගේ නෙවෙයි. නතුම්හාකං. තුම්හාකං කියන්නේ නුඹලා කියන එක. නතුම්හාකං උඹලගේ නෙවෙයි. සංයුතනිකාය තුනේ උඹලගේ නොවන සූත්‍රය බලන්නකෝ. ඒ සූත්‍රයේ තියෙයි මේ කය නුඹලගේ නෙවෙයි කියලා. ඒක බලලා මෙන්න මේ වගේ අර්ථයක් තියෙනවා. මේ ජීවිතයේදීම කොහොම හරි සසර දුක් ගෙවා ගන්නවා කියලා උත්සාහවත් වෙන්න මේ ඔස්සේ ආවොත් ඕගලන්ට ඒක බැරි වෙන්නේ නැහැ. මොකද මමත් අවංකවම නිවන් දකින්න උත්සාහවත් වෙන ගම ඒ යන ගම මාර්ගයේ පණිවිඩීමේ ඕගලන්ට කියන්නේ. ඉතින් මේක කරන්න බැරි දෙයක් නෙමෙයි, පුළුවන් දෙයක්. හැබැයි උත්සාහය තියෙනවා. ඉතින් තමන්ගේ මේ ජරා මරණ සංඛ්‍යාත ජීවිතේ මරණයෙන් පස්සේ නෙමෙයි, මැරෙන්න මරණයක් ඉතුරු නොකරන්න අජරාමර බව පිණසම මේ දේශනාව හේතු පුරිස්සීම වේවා කියලා. හොඳයි, කල්පනා කරගන්න. එහෙනම් හැමදෙනාම බොහෝම සද්ධාවෙන් නොයෙක් අපහසුකම් තිබුණත් මේ කාල වේලාව තුල ඒ හැම අපහසුකමක්ම විඳ දරා ගනිමින් බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. දේශනාවන් ගැඹුරුයි, නමුත් ගැඹුරු වුණත් මේ වචනයක් ඇහුනේ නමුදු බොහෝ කාලයක් හිත සැප පිණිස පවතී. ධර්මය කියන්නේ පින්වතුනි තේරුම් ගන්න නුවන් නැති තිරිසංගත සත්තු නිකන් සද්දේට ඇහුම්කන් දුන්නු කුසලයටත් සුගතිගාමී ගී වෙච්ච බව ධර්මයේ සඳහන් වෙයි. ඒ තරම් ආනිසංසයි. ඉතින් එබඳු කුසලයක් ඔගොල්ලෝ හැමදාම සිද්ධ කරගත්ත, අපි සිද්ධ කරගත්තා. මේ සියලු ආකාරයෙන් පහළ කරගත් වූ කුසල ධර්මයන් විශේෂයෙන්ම ප්‍රථමයෙන්ම අපි මහා සංඝරත්නයට අනුමෝදන් කරන විශේෂයෙන් මේ වගේ විහාරස්ථාන හදලා මේ වගේ කටයුතු කරන මහා සංඝරත්නේ නොහිටියේ නම් ගිහි ජීවිත ගත කරන සසරට උරුම වෙලා මාරයාගේ අත්වල වෙලා තියෙන ඕගොල්ලන්ගේ ජීවිතේ මේ S2 පාදන්න කෙනෙක් පාදන්න තැනක් ඉතුරු වෙන්නේ නැහැ තියෙනවා මිතරක. පාදන්න කෙනෙක් පාදන්න තැනක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ මහා සංඝරත්නයට මුලින්ම පින් අනුමෝදන් කරනවා. මේ විහාරස්ථානයේ වැඩවාසය කරන ගෞරවනීය අපගේ නායක මාහිම්පාණන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයට මේ සියලු කුසල අනුමෝදන් කරන අනුමෝදන් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වේවා. පින්වත් ස්වාමීන් වහන්සේලා කරන කියන ශාසන මාමක කටයුතු දියුණු තියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම ප්‍රාර්ථනීය බෝධිගම තුනිවන් පිණිස නිවන් දකින්න පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා. ඒ වගේම අපි සියලු දෙනාම රසකලා වූ සියලු කුසලයන් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. ලෝකපාලක දෙවියෝද සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනව ශාසන මාමක සිළු දෙවියෝද මේ පිංගතුන්ගේ ඉෂ්ඨකාරක සිළු දෙවියෝද මේ විහාරස්ථාන ආදීන්ට අධිපෘතු යම් දේවගණ සමයක් සිටින්නගේ සිළු දෙවිය ඇතුළු සිළු දෙවියෝ මේ පිං අනුමෝදන් වෙත්වා කියන අදහසින් ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා අන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදෙන්තු සෝම. ඒ වගේම අද මේ පින්වතුන්ට මේ මක්කොණක් පරක් දෙරක් නැති අනවරාග වූ සංසාරේ මේ භව ගමන නතර කරන්න කවදා මහරි හේතු උපනිස්ත්‍රිය වෙන මේ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරගන්න ලැබුණේ ලැබෙන්නේ කල්යාණ මිත්‍ර කමින්. තමන්ගේ අවශ්‍යතාවයක් තිබුණත් ඒ තමන්ගේ අවශ්‍යතාවය තමන්ට විතරක් සීමා කරගෙන සෑහීමටපත් නොවි ඕගලන්ටත් අර්ථයක් සිද්ධ කළා. තමන්ගේ අර්ථය සිද්ධ කරගන්න ඕනේ කියලා කලනකමින් කටයුතු කරන අපේ නිහල් රණසිංහ මහත්මා, නිලමනී රණසිංහ මහත්මිය නිසයි අද මේ ධර්මය ඕගලන්ට අහන්න ලැබුණේ. ඉතින් මේ දේශනාවේ විශේෂ ආරාධනාව තිබුණේ තියන්නේ ඒ පිටකෝට්ටේ පදිංචි වෛද්‍ය නිහාල් රණසිංහ මහතා සහ වෛද්‍ය නිලමනි රණසිංහ මහත්මනිය. ඉතින් ඒ දෙපළගේ ආරාධනාවෙන් මේ ධර්ම දේශනාව දේශනා කරන්න මෙතනට පැමිණියේ. ඉතින් ධර්ම දේශනා කළා, ධර්ම ශ්‍රවණය කළා ඔබ අප දෙපිරිසම බොහෝ කුසලයක් සිද්ධ කරගත්තා. ඉතින් ඒ නිහාල් මහත්මාගේ සාය මහත්මනියගේ අහිංසක බලාපොරොත්තුකුත් තිබුණා. මොකක්ද ඒ නිහාල් මහත්මාගේ ආදරණීය මෑණියෝ මීට දින 7කට හේතුනේ අවුරුද්දකට හේතදී මේ පරලෝව ගියා. කොළඹ 7 රොස්මිට් පෙදෙසේ පදිංචිව සිට මීට වසරකට පෙර නැසී ගිය සාහිත්‍ය රත්න කලාසූරි ඈන් රණසිංහ මෑණියන් වහන්සේට පින් පිණිසයි මේ ධර්ම දානමය කුසලයේ මේ පින් උතුම් සිද්ධ කරන්නේ. ඉතින් ඒ පින්වත් මෑණියෝ ඈන් රණසිංහ මෑණියන් මේ මොහොතේදී අපි සිහිපත් කරනවා. ඒ වගේ මීට වසර 36කට පෙර නැසී ගිය ආචාර්ය දුන් ඒබ්‍රම් රණසිංහ පියාණන් වහන්සේත් මේ මොහොතේ සිහිපත් කරනවා. මීට වසර 45කට පෙර නැසී ගිය රෝහිණී ජයසිංහ සොහිරියත් මේ මොහොතේදී සිහිපත් කරනවා. මීට දින 9කට පෙර නැසී ගිය ගාමිණී රණසිංහ මහත්මත් මේ මොහොතේදී සිහිපත් කරනවා. ඒ වගේම ඒ මහත්මා සහ මහත්මනිය කියන ඒ දෙපාර්ශ්වයෙන් වර්ග පරම්පරාගත මියගේ ඥාති මේ මොහොතේ සිහිපත් කරන ගමන් මේ සඳහා සහ සම්බන්ධ වෙන්න ධර්ම ශ්‍රවණයට පැමිණි ගෞරවනීය මහා සංඝරත්නයේ ගිහි ඥාතිත්වයේ පැවිදි ඥාතිත්වයේ නිසා අපවත් වී වදාළ කළුරිය කලාව මියගේ ඥාතීන් සිටින සිහිපත් කරන ගමන් මෙතෙන්ට පැමිණි මේ පින්වත් සීලු දෙනාගේම නමින් නැසි කල යාත්‍රා කළා වූ මියගේ ඥාතිනුත් සිහිපත් කරනවා. තම තමනුත් සිතෙන් සිහිපත් කර ගන්න. ඒ සියලුම මියගේ ඥාතීන්ට ඈන් රණසිංහ මෑණියෝ ප්‍රමුඛ සියලුම මියගේ ඥාතීන්ට අපි කළා වූ සීලු පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ඔවුන් කළා වූ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙලා දුක් ඇති ස්ථානයක සිටිනන් දුකෙන් අතමිදී සැපවත් භාගයකට පත්වීම සැපෙන් සැපයටම පත්වේවා කියන අදහසින් අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ ධර්ම දේශනාව තුළින් ජනිත වෙස කුසල ධර්මයන්ගේ කුසලානිසංස බලයෙන් දැන්ට තදබල රෝගී තත්ත්වයකින් පෙනෙන කුමාර ප්‍රනාන්දු මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනය වෙත්වා කියලා අපි ආශිංසනය කරනවා. ඉතින් ඒ මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කළා වගේම මේ පින්වත් සියලු දෙනාගේ සුජීවත් වාසය කරන දෙමාපිය ගුරුවරයා නෑදෑ බඳු මිත්‍රාදීන්ටත් ඒ වගේම මෙතෙන්ට පැමිණි සහසම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලු දෙනාටත් මේ සියලු කුසල ධර්මයන් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාවේ වැඩසටහන සූදානම් කරන්න විශේෂයෙන් උදව් උපකාර කළ අපේ චමින්ද මහත්මයම මහත්මනියත් ඒ වගේම සන්ධ්‍යා සහ මංජුලා යන මහත්මනියන් වෛද්‍ය තුෂාර මහතා ඇතුළු පිරිස ඒ වගේම අපේ පින්වත් නන්දසිරි මහත්මා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ හර්ෂ මහත්මා ඇතුළු අජිත් හෙට්ටියාරච්චි මහත්මා ආදී මේ පිරිස සිහිපත් කරනවා. ඒ විතරක් නෙවෙයි මේ පින්කම සඳහා නන්නයිරු උදව් උපකාර කළ සියලුම දෙනාමත් ඒ වගේම බෞද්ධයා නාලිකාවෙන් මේ දේශනාව ලෝකේ බොහෝ දෙනෙකුට හිත උපකාරී පිණිස විකාශනය කරන්න අනුග්‍රහය දක්වන්නේ තෙන්නකෝන් මෙතිණිය ඇතුළේ පවුල සියලු දෙනාටත් විශේෂයෙන් අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ පින්වත් සියලු දෙනාටම පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සෑම දිනාගෙම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍ර දුර වේවා. කරන කින යහපත අදහස් සියල්ල සමුද්ධ වේවා. ඒ වගේම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසනසේ පැමිණ වැඩවදාලා වූ ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැත්තා වූ සදාකාලික සැප ඇති සාන්ත සුඛ උතුම් අජරාමර නිර්වාණ සම්පත්තිය වහවහාම මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්න මේ සෑම දිනාට මේ දේශනාව පාරමිතාවක්ම වේවා කියලා හැම දිනම වන්දනා කරගන්න හොමුම. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු සුභ